හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණියනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් අපි මේ 147 වෙනි භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරයක් සඳහා සූදානම් වෙන්නේ. අපි එහි මූලාරම්භය සනිටුහන් කරමින් සියලු දෙනාම එකපෙළා නමස්කාරය කියමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සතු. හොඳයි, අදත් ලිඛිත ප්‍රශ්න තියෙනවා නම් අපි ඒවෙන් ආරම්භ කරමු.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ලිඛිත ප්‍රශ්න 12ක් ලැබිලා තියෙනවා. එකෙන් පහක් භාවනාව සම්බන්ධව, අනිත් ඒවා ධර්ම කරුණු සම්බන්ධ.
හොඳයි.
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, ලොකු ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි දැනට මාස 7ක පමණ කාලයක් පර්යංක භාවනාවේ යෙදෙමි. එහෙත් එක දිගටම හුරු කර ගැනීමට අවකාශයක් නොවිය. සක්මන් භාවනාව ඔබ වහන්සේට ඉදිරිපත් කළ අතර තවත් දියුණු කර ගැනීමට උපදෙස් ලැබිනි. පර්යංක භාවනාවේදී හුලන් රැල්ල ඉතා සියුම් වී නාසය මැද කොටසේ හෝ මට දැනෙන හැටියට ශ්වාසනාලයේ හෝ පපුවේ යම් තැනක තිබෙනු දැනේ. සැමදාම එසේමයි. මම එවිට දැනෙනවා දැනෙනවා යයි මෙනෙහි කරමින් සිටිමි. දින දෙකක් වම් ඇස් පියාටුව යට නලියනු දැනිනි. දත්වල නොදැනි. දත්වල නොදැනී ගියද ඇඟිලි තුඩු ස්පර්ශවන තැන්වල සියුම් රුධිර නාලිකා ගැහෙනු මෙන් දැනේ. ඉතා ආයාසයක් ගෙන සිතවිලි යටපත් කර හුලන් රැල්ල බලන මට ගැටලු කීපයක් ඇත. ඒවාට පිළිතුරු ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. 1. භාවනාවේදී මගේ උඩුකය ඉදිරියට නැමේ. එවිට මා සිහියෙන් යුතුව කඳ කෙලින් කර සාර්ථකව භාවනාව ගෙන ගියද මෙය මට ඉතා කරදරයකි. හුලන් රැල්ල 2. හුලන් රැල්ල ඉතාම සිහින්ව දිගු වේලාවක් සිටින විට නිරායසෙන්ම දිගු සුලන් රැල්ලක් වැටේ. එය සාමාන්‍ය දෙයක්ද? එවිට සිහින්ව ගිය සුලන් රැල්ල නැවත දීර්ඝ වේ. 3. සමහර දිනවල සංසිදී ගිය හුස්ම ඇතුව බලා සිටින විට එකවරම තිගැස්මක් ඇතිවේ. මා ඉදිරියට නොගෙන්වා පිළිතුරු ලබා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
තුන්වෙනි එක මොකද්ද මේ?
සමහර දිනවල සංසිදී ගිය හුස්ම ඇතුව බලා සිටින විට එකවරම තිගැස්මක් ඇතිවේ.
අතර මේ කියලා තියෙනවා බොහොම ස්වාභාවිකයි. කිසිම මේ කලබල විය යුතු දේවල් නෙමෙයි. පොඩි දෙයක් මට කියන්න හිතුණා. අර දැන් හුස්ම රැල්ල දැනෙනකොට සාමාන්‍යයෙන් නාසිකාග්‍රය දැනෙන්න පුළුවන්. අපි අවධානය යොමු කළොත් සමහර වෙලාවට ශ්වාසනාලයේ පපු කොහරේ ඔය දැනෙන්නත් පුළුවන්. හැබැයි අර මේක පුරුදු කරගන්නා කාලයේදී හුස්ම රැල්ල බලන්න ඕනේ හැමතිස්සෙම නාසිකාග්‍රය ප්‍රදේශයේදී. අපි මේ ශ්වාසනාලයේ පැත්තේදී එහෙම නැත්නම් පපු කොහරේදී ඔක බලන්න ගියොත් යම් යම් සංකීර්ණතා මතුවෙන්න පුළුවන්, යම් යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ නිසා අවධානය නාසිකාග්‍රය ප්‍රදේශයේම රඳවන්න. එතන නොපෙනී ගියොත් ඊළඟට මතුවෙන්නේ මේ ශ්වාසනාලේ නම් ශ්වාසනාලයට යන්න එපා. දැන් අපිට හුඟක් වෙලාවට හිත වෙන්නේ අපි හිතනවා මේ මෙතන නොදැනුනහම ඊළඟට අපි වෙන දැනෙන තැනකට මේ හුස්ම රැල්ල කොහෙද දැන් දැනෙන්නේ? නාසිකාග්‍රය අපි ප්‍රදේශයේ බලබල හිටියා. නමුත් දැන් එතන දැනෙන්නේ නැහැ. හින්දා මම වෙන තැනකට යන්න ඕනේ කියලා දැනට හිත යන්න ඕනේ කියලා හිතන්න ඉඩ තියෙනවා. නමුත් ඒක නෙමෙයි වෙන්න ඕන. නාසිකාග්‍රය ප්‍රදේශයේ තමයි බලබල ඉන්නේ. ඊළඟට එතන තමයි ඔන්න තුනී වෙන්නේ. දැන් එතන තුනී වෙීමේදී දැන් මෙතන සඳහන් වෙනවා මේ ප්‍රශ්නයේදී දිග හුස්මක් එකපාරට ඇවිල්ලා ඊළඟ ආයි කෙටි වෙනවය. එහෙම නැත්නම් කෙටි වෙලා තිබිච්ච එකේ කෙටි වෙච්ච ස්වභාවයක් අද්දක දක ඉඳලා තියෙද්දි එකපාරට දිග එකක් ආවය. ඊට පස්සේ ඔන්න දික් වෙන්න ගත්තය කියලා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. කියන්නේ මේක පිළිවෙලක් නැහැ. මුලින් දිග ඒවා දිගටම අද්දකලා ඊක ළඟ දිග ඒවා අද්දකලා ඊට පස්සේ හිමීට කෙටි ඒවාය දිගට ඊට පස්සේ එන්නේ. කියලා පියවර මේ එකක් නැහැ. දැන් අර බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ වේවා නැත්නම් කායනුපස්සනා කොටසේදී වේවා හැමතැනම කියන්නේ දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. ඒ කියන්නේ මේ දික් හෝ දැනෙනවා. දිගට හෝ දැනෙනවා. නැත්නම් කෙටිවට හෝ දැනෙනවා. ඒ කියන්නේ මේ දෙකෙන් කොයිකාවත් ප්‍රශ්නයක් නැහැ. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ මුලින් මේ දිගට එන්න ඕනේ පස්සේ කෙටිවට එන්න ඕනේ කියලා එහෙම පිළිවෙලක් නැහැ. කොයික වුණත් අපි ඒ සම්බන්ධයෙන් තියෙන අපිට අපේ හිතේ තියෙන මධ්‍යස්ථ භාවය. ඒ මධ්‍යස්ථ භාවයෙන් යුතුව දැනට Tamanට තේරෙන්නේ දික්ව නම් දික් විදිහට තේරුම් ගන්නවා. දැනට Tamanට තේරෙන්නේ කෙටිව නම් කෙටි විදිහට තේරුම් ගන්නවා. මේ දෙක මාරු වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකේ. ඊළඟට අර දී දැන් එහෙම බලබලා ඉඳද්දී නිකන් ස්වාභාවිකවම දීර්ඝ හුස්මක් ඇවිල්ලා සංසිඳුණාට ඒකෙත් කිසිම වරදක් නැහැ. ඒක නිකන් අර ඊළඟ පියවරට යනවා වගේ නිකන් සනිටුහන් වීමක් තියෙන. නිසා ඒවා සියල්ලම බාර ගන්න ඒවා කිසිම කරදරයක් කරගන්න අවශ්‍ය නැහැ. ඊළඟට දෙවැනි ප්‍රශ්නය මොකද්ද තිබුණේ?
දෙවැනි ප්‍රශ්නේ තමයි ඒ දිගු හුස්ම
දැන්න
පළවෙනි එක භාවනාවේදී මගේ උඩුකය ඉදිරියට
ආ ඒක ඔව් කය නැමෙන එක يعني ස්වාභාවිකව නැමෙනවා නම් يعني කාලයක් තිස්සම මේක අත්දකින්නවා නම් يعني ස්වාභාවිකවම තමන් වාඩි වුණා يعني හොඳට කය ඍජුව තියාගෙන වාඩි වුණා හැබැයි දන්නේම නැතුව කය ටිකක් ඉස්සරහට නැමුණා يعني හොඳටම මේ වගේ දැන් මෙහෙම වාඩි වුණා ඊට පස්සේ දන්නේම නැතුව මේ ගානට මොන නැමුණා නම් ඒ කියන්නේ සමහරවිට තින් එතන කරදරයක් වෙන්න පුළුවන්. එහෙමනම් තින් පුටුවක් වගේ දෙයක් භාවිතා කරන්න වෙනවා. එහෙම නැත්නම් බිත්තියක් හරි මොකක් හරි පාවිච්චි කරලා ඒකට හේතු වෙන්න වෙනවා. පුටුවට එක්ක පුටු ඇඳට හේතු වෙනවා නැත්නම් බිත්තියට කොටයක් තියලා එහෙම හේතු වෙන්න වෙනවා. මොකද සමහරවිට තින් මෙහෙම ගාක් කර වැක්කිරිච්ච විදිහට ගියාම සමහරවිට කරදරයි. හැබැයි ඒක Tamanට ලොකු කරදරයක් නැත්නම් කය විසින්ම ඒ தත්ත්වය තේරුම් අරගෙන කය විසින්ම භාවනාවට බාධා නොවන විදිහට කය කෙලින් කර ගන්නවා නම් ලොකු වරදක් වෙලා නැහැ. ඉතින් තමන්ම තමයි තේරුම් ගන්න ඕනේ දැන් මෙහෙම තිබිච්ච උඩුකය නොදැනුවත්වම වගේ භාවනාව මගදී මෙහෙම ඔන්න ඉස්සරහට නැමිනවා. හැබැයි භාවනාවට බාධාවක් නැහැ. ඊට පස්සේ එකක් වෙලා ගියාට පස්සේ කය විසින්ම ආයි කෙලින් වෙනවා ඍජු වෙනවා. එතකොටත් භාවනාවට බාධාවක් නැහැ. එහෙමනම් මේ වැක්කිරිච්ච ස්වභාවය කරදරයක් කරගන්න අවශ්‍ය නැහැ. ඒත් ඇතම් කෙනෙකුට මෙහෙම යනකොට ඔන්න දන්නේම නැතුව භාවනාව කරගෙන යනකොට ඔන්න කය නැමෙනවා. හැබැයි ඒ හරහා නිින්ද යනවා. එහෙමනම් ඉතින් වෙන ක්‍රමයක් උපක්‍රමයක් යොදාගන්න වෙනවා. මේ යන එක වළක්වලා නැවත අවදි කරලා ගන්න වෙනවා. ඒක තමන්ම තමයි තේරුම් ගන්න ඕනේ මේ කය ඉස්සරහට නැමීමේදී තමන්ට අවහිරයක් වෙලා තියෙනවද? නැත්තම් අවහිරයක් නැතුව මේක සාමාන්‍ය දෙයක් විදිහට අරගෙන යන්න පුළුවන් ද කියලා තමන්ම තමයි තීරණය කරන්න වෙන්නේ. හොඳයි.
ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සතිය මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. පර්යංකයට වාඩි වී හුස්ම රැල්ලට හිත යොදා විනාඩි 10ක් පමණ යන විට නලල්තරය පුරා කම්පනයක් විහිදීම සිදුවේ. එය භාවනාව අවසන් කරන තෙක්ම පවතින අතර එම අවස්ථාවේ ආනාපාන සතිය වරහන් ඇතුළේ හුස්ම වැටුණත් දිගටම කරගෙන යාම අපහසුය. කම්පන දැනීම සිදුවන අවස්ථාවේදී ඇස් ඇරියත් ඉරියව් වෙනස් කළත් සක්මන වැඩුවත් කම්පන ස්වභාවය දිගටම පවතී. මින් ඉදිරියට භාවනාව වැඩි දියුණු කිරීමට ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. සක්මන ගැනත් කියනවා.
ආ කියන්න බලන්න.
සක්මන. සක්මන් භාවනාවේදී යටිපතුලට සිහිය යොදා සක්මන් කිරීමේදී විනාඩි 10කට පමණ පසු පළමුව වම් පාදයේ යටිපතුලෙහි දියපට්ටක් පට්ටයක් වැනි ඉදිරියට neraayamak තැන් කීපයකම සිදුවන අතර තව විනාඩි 15ක් පමණ පසු දකුණු පාදයේද එලෙසම සංවේදනා දැනේ. මෙම අවස්ථාව වන විට සිත එක අරමුණක පවත්වාගෙන බොහෝ වේලාවක් සක්මන් කළ හැක. මින් ඉදිරියට භාවනාව කරගෙන යෑමට කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට
සක්මන් භාවනාව නම් ගැටලුවක් නැහැ. මොකද මේ දැනීමත් එක්ක ඉඳලා තියෙනවා. ඒ දැනීමත් එක්ක ඉන්නවා කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. Tamanta හිත එකඟ වෙලා තියෙනවා නම්. අනවශ්‍ය විදිහට හිත වෙනත් වෙනත් අරමුණු වලට දුවන්නේ නැතුව තමන්ට මේ දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන් නම් හිත එකඟ කරගෙන ඒ විදිහට යන්න. ඒ දැනෙන දේට දැන් මොකද්ද වෙන්නේ කියලාත් බලන්න. ඒ කියන්නේ දැනට තියෙනවා යම්සි සංවේදී බවක් නිකන් එක එක විදිහට ඉතින් ඕක දැනෙන්න පුළුවන්. තද ගතියක් බුරුල් ගතියක් විදිහට කෙනෙක්ට දැනෙන්න පුළුවන්. නැත්නම් වේදනාවක් විදිහට දැනෙන්න පුළුවන්. ඒක වරදක් නැහැ. ඒ දැනෙන දේ කොහොමද වෙනස් වෙන්නේ? ඒක කොහොමද පටන් ගන්නෙ? කලින් එහෙම දෙයක් තිබුණේ නැහැ. ඔන්න දැන් දැනෙනවා. ඒක පාලණයෙන් තොරයි. ඔන්න ඒක වෙනස් වෙලා යනවා. ඒ විදිහට ඒ නැවත නැවත නිරීක්ෂණය කිරීම හරහා යම් යම් වැටහීම් එනවා. ඊළඟට පරයන්ක භවනාවේදී මොකද ගැටලුවක් විදිහට ඉදිරිපත් කරන්නේ?
කම්පණය.
ආ හරි. එතකොට මේ ඒකේ ඒ කියන්නේ හොඳට හුස්ම රැල්ල සංසිඳුණාට පස්සේ නම් මේ කම්පන ස්වභාවය දැනෙන්නේ ඒ දැනෙන ප්‍රදේශයට තමන්ගේ අවධානය යොමු කළා ටිකක් මධ්‍යස්තව උපේක්ෂා සහගතව බලන් ඉන්න පුළුවන්. එහෙම උත්සාහ කළා කළාද කියලා මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්. කාගේද ප්‍රශ්නේ?
අවසර හැමදෙන්නේ එහෙම බලාගෙන හිටියා.
ඔව්.
එහෙම වුණා කියලත් ඒක සංසිඳන ගතියක් නැහැ.
හොඳයි, කමන්නේ. ඒ කියන්නේ දැනට ආනාපානේ හරහා ගියද්දී ආනාපානේ හොඳට සංසිඳුණාද?
එහෙමයි.
ඒ කියන්නේ කොච්චර මට්ටමක් දක්වා ආවද?
ඒ කියන්නේ හොස්ම දැනෙන්නේ නැති මට්ටමක්
වගේ
වගේම එනවා. ඒ එනකොටම තමයි අර
කම්පන මතුවෙන්න ගන්න. ඒක කොහෙද සාමාන්‍ය මතුවෙන්නේ?
නැහැ.
ඒ තැන වෙනස් වෙන්නේ නැද්ද?
තැන වෙනස් වෙන්නේ නැහැ.
හොඳයි. එතකොට නිකන් Tamanට සංඥාවක් තියෙනවද හැම තිස්සෙම ඕකම දැන් හැම පරයන්කයක් ගන්නෙම ඔහොමයි වෙන්නේ.
එහෙමයි.
හොඳයි. Tamanට හැම තිස්සෙම නිකන් වැටහීමක් තියෙනවද මේක වෙන්නේ මේ නලල ප්‍රදේශයේමයි කියලා?
එහෙමයි.
හොඳයි. එතන ඒ තැනක් ගැන හිතන්නේ නැතුව තමන්ගේ අවධානයේ නාසිකාග්‍රේ තිබිච්ච දැන් අපි ආනාපාන සතිය හරහා යද්දී නාසිකාග්‍රේ ප්‍රදේශයේනේ අවධානය ගොනු වෙලා තියෙන්නේ ඒක රාශී වෙලා තියෙන්නේ ඒ ඒක රාශී වෙච්ච හිත ගෙනියන්න ගෙනියලා මෙතෙන්ට බලාගෙන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද
ඒක මම භාවනාව ඉවර කරන
වෙලාවට බලන් ඉන්න පුළුවන් එතකොට මොකද දැනෙන්නේ ඒ කියන්නේ එතකොට නිකන් මේක වෙනස් වීමක් දැනෙනවා නැත්නම් පටන් ගත්ත වෙලාවේ තිබිච්ච විදිහටම අන්තිම වෙනකම් තියෙනවද
මේක දැන් එහෙම ටිකක් වෙලා ඉන්නකොට හැමදේ මේක يعني මේ පාලනය විදිහට අත් කරන්න පුළුවන්ද කියලා බලන්න මේක අඩු වෙන්න වැඩි වෙන්න කියලා බැලුවා يعني මේක කරන්න පුළුවන්ද කියලා හිතින් මේක අඩු වෙන්න වැඩි වෙන්න කියලා
ඔව්
එතකොට වැඩි කරන්න කියද්දි වැඩි කරගන්න පුළුවන් ඒක අඩු කරන්න කියද්දි එක ගානක් වෙනකන් අඩු කරගන්න පුළුවන් එතනින් එහාට අර නැති වෙලාම යන්නේ නැහැ
හොඳයි ඉතින් ඒක එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඕක පාලනය කරන්න යෑමම කරදරයක්. තමන්ට පුළුවන් නම් උපේක්ෂාවෙන් මේක බාර ගන්න. මෙහෙම දැන් ආනාපාන සතියේ හිත තිබුණා. දැන් ඔන්න ඒක වෙනුවට ඒක දැන් හොඳට සංසිඳුණා. දැන් තමන්ට කයේ ඕන තැනක මෙතන නල්ලේ වෙන්න පුළුවන් නැත්නම් කයේ වෙනත් ඕන තැනක වෙන්න පුළුවන්. යම් ආකාරයක සංවේදී බවක් එනවා. යම් ආකාරයක සංවේදනාවක් මතුවෙනවා. එතෙන්ට අපේ අවධානය යොමු කරගෙන අපි බලන් ඉන්නේ මේක يعني මේක නැති වෙලා යාවිය මගේ බැලීම හරහා කියන චේතනාවකින් නෙමෙයි. අපේ අපේක්ෂාවක් නෑ මේක මේ මගේ බැලීම හරහා මේක දුර වෙලා යා යුතුයි කියලා. ඒක තියෙනවා. ඒක කොහොමද දැන් අපි හිතමු දැන් හෘද ස්පන්දනයේ දිහා බලන් ඉන්නවා. ඉතින් ඕක දුරලා ගියොත් එහෙම හරි අමාරුක වෙටනවනේ නේද? මේ ඒ නිසා එහෙම මේව එකක් නැහැ. ඉතින් මේ කම්පන ස්වභාවයක් තියෙනවා. ඒක මම අවධානයෙන් ඉන්නවා. ඒ අවධානය තුළ තවදුරටත් මගේ සතිය දිනු වෙනවා. මොකද දැන් තියෙන්නේ අර ආසස් ප්‍රසආසයට වඩා ඊටාම සියුම්. එහෙම නැත්තම් ටිකක් වේගවත් කම්පන ස්වභාවයක්. ඒ කම්පන ස්වභාවයට මම හොඳට මගේ ඒ දැනුවත් භාවය. දැන් ආසස් ප්‍රසආසය ගත්තොත් ඒක වෙන්නේ ටිකක් මන්දගාමීව. මෙතන වෙන කම්පන ස්වභාවය සෑහෙන වේගවත්. ඒ වේගවත් කම්පන ස්වභාවයේ එකම කම්පනයක්වත් මග නොහැරෙන්න මම ඒ ගැන දැනුවත් වෙන්න නම් සෑහෙන සතියක් තියෙන්න ඕනේ සෑහෙන හිත එකඟ බවක් තියෙන්න ඕනේ එහෙම නැත්නම් මම අවධානය පිටව ගිහිල්ලා ආවත් එහෙම මේ කම්පන රාශියක් මගෙන් මගහැරලා ඒ නිසා තේරුම් ගන්න තියෙන්නේ මේ කම්පන රාශියක් තියෙනවා දැන් මගේ හිත මේ ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙන කම්පන රාශිය කිසිම වෙනත් අරමුණකට හිත යන්න නොදී බලා ගන්න තරම් ශක්තිමත්ද කියලා බලන්න. ඒ දෘෂ්ටි කෝණයෙන් යන්න. දැම්මට පුළුවන් ද මේක එක කම්පනයක්වත් මේ පිටට යන්න නොදී මගේ හැරෙන්න නොදී මං දැනුවත් වෙනවා. ඊටාම සියොම්ම දැනුවත් වෙනවා. ඒ දැනුවත් වෙන්නෙත් මේ උගාක් හිත වෙහෙසවලා නිකන් මේ තද කරගෙන නෙමෙයි. බොහොම නිකන් මධ්‍යස්ස ස්වභාවය. මේක නිකන් ඔහෙ කම්පණය වීමක් තියෙනවා. මමත් නිකන් ඒ දිහා හොඳින් බලාගෙන ඉන්නවා. මෙයා උස් වෙනවා පහත් වෙනවා. උස් වෙනවා පහත් වෙනවා. උස් වෙනවා පහත් වෙනවා. මමත් ඒ ගැන දැනුවත් වෙලා ඉන්නවා. මොකුත් මේකේ වෙන ඊට වඩා දෙයක් නැහැ. දැන් හැබැයි මෙතන Taman තේරුම් ගන්නවා මේක දැනට මගේ දැනීම් මුළු ලෝකෙම අතහැරලා මට දැනට ඉතිරිලා තියෙන්නේ මේ කම්පනයක් විතරයි. කම්පන චංචල ස්වභාවයක් විතරයි. කියන්නේ එහෙම හිතා ගන්න පුළුවන් නේ. දැන් මට ලෝකෙ වෙන දෙයක් අරමුණු වෙලා නැහැ. කයත් වෙන කිසිම දෙයක් අරමුණු වෙලත් නැහැ. කය දැනට මට අරමුණලා තියෙන්නේ මේ කම්පන චංචල ස්වභාවයක් විතරයි. ඉතින් එහෙම බැලුවාම මේ කම්පන චංචල ස්වභාවයත් මගේ පාලනයෙන් තොරයි. දැන් ඔයා උත්සාහ කරලා තියෙනවා මේක ඔන්න මොකද්ද උත්සාහ කරයි කිව්වේ මේ එක එක විදිහට උත්සාහ කරලා තියෙනවා නෝන් දුරු කරන්න උත්සාහ කරා එක එක උත්සාහ කරා නමුත් ඒක ඒ විදිහට හැසිරෙන්නේ නැහැ මගේ පාලනයෙන් තොරයි. ඉතින් අර තමන් ඒක පිළිගත්තා නම් තමන් ඒකට මේ කියන්නේ මේ යටත් වුණා නම් අන්න එයා අපි අතහරිනවා. ඒ කියන්නේ තේරුම් ගන්නවා මේක මේ මට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මොකද්දෝ විවිධාකාර හේතුන් නිසා මේ පණ නගිනවා. ඒ නිසා ඉතින් මම ඒ පිළිබඳව දැනුවත් වෙනවා කියලා ඒක දිහා එහෙම නිරීක්ෂණය කර කර යනවා. හැබැයි අම්ම අවස්ථාවක නැතිලා යන්න පුළුවන්. එහෙම සම්පූර්ණයෙන්ම මේ කියන්නේ මරණකම්ම ඕකම බලන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඕක නිරීක්ෂණය කිරීම හරහා යම් මේ කියන්නේ ඔතන ඇවිල්ලා නිරීක්ෂණයක් විතරයි. නිරීක්ෂණය හරහා අභ්‍යන්තරික වශයෙන් අපේ යම් ගුණධර්ම දියුණු වෙනවා. උදාහරණයක් විදිහට දැන් අපි ඊටාම සූක්ෂම ඕක දිහා බැලීම හරහා ඔන්න ධම්මවිචේ පැත්තක් දියුණු වෙනවා. අපි මේ සොයනාසුලුව බලන්නේ. දැන් බුදුරජාන් වහන්සේ ඔය මේ ආනාපාන සතිය හරහා ධම්මවිචය සම්බොජ්ජංගේ දිනු කරද්දී එහෙම කියන්නේ මේ තථාසතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමං සංආපංජති. දැන් මේ යම් ධර්මතාවයක් නිරීක්ෂණය කරමින් ඉන්නෝ. ඒ නිරීක්ෂණය කරමින් ඉඳද්දි මෙතන නිකන් මොකද්ද වෙන්නේ කියලා නිකන් සොයනාසුලෝ බලනවා. විමර්ශනයේකට භාජනය කරනවා. පරිවීමංසගෙන විමර්ශනයේකට භාජනය කරනවා. අන්න ඒ වගේ දෘෂ්ටි කෝණයකින් බලන්නේ. නිකන් ඔහේ බලන් ඉන්නවම නෙමෙයි කොහොමද මේක වෙනස් වෙන්නේ අර නිකන් අර මේ පොඩි කුතුහලයක් තියෙනවා ඒ බඳු කුතුහලය මිශ්‍රිත සොයනා සුලුව දෘෂ්ටිකයකින් තමයි බලාගෙන ඉන්නේ දැකීමකින් තමයි බලන් ඉන්නේ එතකොට අන්න උනන්දුවක් විතර මේක දැන් එක එක විදිහට වෙනස් වෙනවා ඉස්සෙල්ලා මෙහෙම වෙනස් වෙච්ච වේගය ඔන්න එකපමණක වේගයක් තුනවා පස්සේ ඉතින් වැඩි වේගයක් තියෙනවා ආයෙත් අඩු වේගයක් තියෙනවා ඔන්න මේ විවිධාකාර දේවල් වලට අහු වෙන්න පුළුවන් දැන් අහු නොවෙච්ච දේවල් අහු වෙන්න පුළුවන් අන්නේ විදිහට බලන්න එතකොට ඔයකින් යන්න පුළුවන් තමයි හරියට.
හොඳයි.
අර කලින් ප්‍රශ්නේ සඳහන් කරලා තිබුණා මේ මොකද්ද කියලා මෙනෙහි කරනවයි කියලා. ඒක ඇත්තටම අවශ්‍ය නැහැ මෙනෙහි කිරීමක් භාවිතා නොකර සංසිඳන අවස්ථාවේදී අපි මෙනෙහි කිරීමක් කරන්න ගියොත් නැවතත් හිතේ තියෙන විතර්ක අවදි වෙලා එනවා. ඒ වෙනුවට අපිට බොහොම කියන්නේ සංසිඳුණා සංසිඳිච්ච ස්වභාවයේ දැනුවත්ව ඉන්නවා. නැවතත් අපි එතෙන්දි මෙනෙහි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. හොඳයි.
ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ භාවනා අත්දැකීම් ප්‍රකාශ කිරීමේ ප්‍රථම අතීතයේ එදිනෙදා ප්‍රශ්න පිළිබඳව මාගේ සිත හැසිරුණු ආකාරය පවසමි. මාගේ අතින් යම් වරදක් සිදුවීමට යන විට මාගේ සිත දෙපසකට බෙදී එම වරද කළොත් සිදුවන දෙයයි එය නොකොලොත් එහි ආනිසංසයි පෙන්වා දෙනවා. උදාහරණයක් යම්කිසි ආකාරයකින් බොරුවක් කීමට තැත් කළ විටදී මෙය මුසාවක් බවත් සත්‍ය පවසන්න යනුවෙන් සිත කියා සිටී. තවද වසර 4ක සිට මා නිර්මාංශ වීමට හේතු වූයේ මාගේ සිතයි. එය සිදු වූයේ මෙසේය. මා මස් කෑමට ප්‍රිය කෙනෙකි. නමුත් මේ සිදුවීමත් සමග එය අත්හළමි. දිනක් මස් කන විට ලේ රසක් දැනුනි. මාගේ සිත එම අවස්ථාවේදී මාගේ ශරීරයේ මස් කඩා කා රසවත් නම් මේ මස කන්න පැවසුවා. එතැන් පටන් සෑම තප්පරයක් පාසා මගේ සිත හරිවැරද්ද පෙන්වා දුන්නා. කේන්තිය ක්‍රෝධය පාලනය කරමින් මෛත්‍රීව ජීවිතය ගෙන යමි. මේ මාගේ පළමු භාවනා වැඩසටහන. සක්මන් භාවනාව. මා සිත එකඟ කරමින් සක්මන් කරමින් සිටියේදී වරහන් ඇතුලේ සක්මන වම දකුණින් පටන්ගෙන ඔහේ ඇවිදින තත්වයට ගිය පසු මාගේ දකුණු පාය ධන හිස පහළට මස් නැතිව ඇට සැකිල්ල පෙනුණා. සැනකින් වම් පැත්තට ඇස ගියා. එවිට වම් පාදයේ මාපට ඇඟිල්ල ලස්සනට පෙනුණා. ඒ සැනින් සිත කීවා, ඔය නියපොත්ත දුර්ගන්ධයි කියා. ඒ සැනින් මස් ගැලවි ලේ ගැලුවා. මේද ලස්සනේ තේරුම කියා සිත ඇසුවා. පර්යංක භාවනාව. පර්යංකයේදී ඉරියව්වට සිත යොදා ඉන්නා විට දීර්ඝ හුස්ම දෙක තුනක් වැටුණු පසු කය නොදැනේ. ආස්වාස ප්‍රස්වාසය නාසාග්වේ වැඩිම දැනේ. පස් හය සැරයක් දැනේ. ඉන්පසු කුඩා කල සිටම සිදු වූ මතකයන් රූපයට නැගේ. තවද වෙන නොයෙක් රූප. කෘමීන් මා අවට වැටි සිටින ආකාරය වැනි දේ පෙනේ. ඉන්පසු සිත බාහිරෙන් කෙනෙක් කතා කරන්නාසේ කාමයට නොඇලී ධර්මෙහි හැසිරෙන ආකාරය කියා දෙයි. අද දවල් ධර්මදේශනාවේදී පැවසූ ධර්ම කරුණු උදේ පර්යංකේ සිටියේදී සිත පැවසුවා. නිවසේදී සිත කතා කළාට වඩා වේගවත්ව මේ භාවනා වැඩසටහනේදී සිත ධර්ම කරුණු පැවසීම වේගවත් වුණා. ගිහි ජීවිතේ ක්‍රමයෙන් කලකිරීමට පත් වෙනවා. ගෙදරදී ඉඳ ගැනීමට පවා අපහසුව තිබූ කොන්දේ වේදනාවද නැති වී ගොස්ය. ස්වාමින් වහන්ස මට ගිහි ජීවිතයත් ධර්ම මාර්ගයත් සමබරව ගෙන යාමට උපදෙසක් දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
හැබැයි මේ කියන්නේ අපි භාවනාව හරහා යනකොට මේ හිතේ කතාව සම්බන්ධයෙන් අතුලත කතාව සම්බන්ධයෙන් දක්වන්නේ ඊට වඩා වෙනස් ආකල්පයක්. ඒ කියන්නේ ඇතම් දේවල් සම්බන්ධයෙන් හිත පෙන්වලා දෙන දේවල් ප්‍රශ්නයක් නැහැ. නමුත් ටික ටික අපි යන්නේ හිත මේ නිශ්ශබ්ද කරන පැත්තකට. මොකද අපිට හිතලා හැමදේම කරන්න බෑ. අපි ඒ වෙනුවට මේ පිළිගන්නවා බුදුරජාන් වහන්සේ පෙන්වපු මාර්ගයක්. අපි දුමු දැන් සීලයක් ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට අපිට නිකන් එතෙන්දී හිත කොයිතරම් දේවල් කිව්වත් අපිට මේ සීලයත් එක්ක ගලපලා බලන්න පුළුවන්. හිත විවිධාකාර දේවල් කියන්න පුළුවන්. නමුත් සීලය එක්ක අපි ආරක්ෂා කරන සිල්පදත් එක්ක ඔන්න ගලපලා බලුවාම ඔන්න එතන තීරණයක් ගන්න පුළුවන්. දැන් ඒ වගේම මේ භවනාව කරද්දි විශේෂයෙන් සක්මන් භවනාව කරද්දි හිතෙන් පෙන්නන චිත්ත රූප ඒ තරම් වැදගත් දේවල් නෙමෙයි. ඒ කියන්නේ හිතෙන් පෙන්වන්න පුළුවන් විවිධාකාර අන්දමින් මේ නියපොතු ගැලවිලා යනවා මේ ලී ගලනවා. ඉතින් ඒවා ඔක්කොම ඇත්තටම බැලුවාම ටිකක් මනෝවිකාර සත්වෙන් තමයි සලකන්න වෙන්නේ. ඊට වඩා හිතෙන් පෙන්වන ඒබඳු දේවල් වලට වඩා කයට ඍජුව දැනෙන දේ තමයි සත්‍ය වෙන්නේ. මොකද කයේ නැහැ කයට දැනෙන ඍජු දැනීමේ නැහැ අපිව මුලා කරන ස්වභාවයක්. නමුත් හිතින් පුළුවන් විවිධාකාර චිත්ත රූප මවලා අපිට අමුතුම ලෝකයක් හදලා දෙන්න පුළුවන්. ඒ ලෝකයේ ඔස්සේ අපි ආයුතු නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ සක්මන් භාවනාවේදී අපි වෙනත් දේවල් හිත හිතා ගිහිල්ලා වැඩක් නැහැ. මේ සක්මන් භාවනාව හරහා අපි වෙනත් ලෝකයකට යනවනම් අපිට දැනෙන දේත් එක්ක අපි ඒ මොකක් හරි අල්ලගෙන අපි විවිධාකාර චිත්‍ර හිතේ හදාගන්නවා නම් එතන තේරුමක් නැහැ. එතනත් මේ වෙලා තියෙන්නේ හිත බහැරට යamak. එහෙම නැත්නම් තිබිය යුතු අරමුණේ නැතුව මූල කර්මස්ථානයේ නැතුව හිත වෙනත් තැනකට යamak. ඒ නිසා තමන් තේරුම් ගන්න තමන්ට මේ ලැබිච්ච අත්දැකීම හොඳයි. ඒ කියන්නේ මේ එක එක දේවල් ඉතින් තමන්ට යම් පමණකින් දැනිලා තියෙනවා. ඒ දැනීම ඔස්සේ ඔන්න දැන් හිත විවිධාකාර රූපයන් විවිධාකාර කතාවන් ගොතන්න ගිහිලා තියෙනවා. ඉතන ඇවිල්ලා ආයෙත් වැරද්දක්. ඒ ඔස්සේ යන්න එපා. ඒ නිසා කිසිම අවස්ථාවක ඉතින් පෙන්නන ඒ බඳු අනවශ්‍ය කතා ඔසේ යන්න එපා. තමන් තේරුම් ගන්න මේක වැඩන්නේ නැහැ. මේක නෙමෙයි යන්න තියෙන්නේ. මේ ඍජු සාමාන්‍ය සරල දැනීමකට යන්න තියෙන්නේ. ඒ නිසා අර වගේ කතා වලට නොගිහින් ඒ වගේ කතා පටන් ගන්න හදනකොට හිතට කියන්නේ ඔයාගෙන් මට වැඩන්නේ නැහැ. ඔයා නිශ්ශබ්ද වෙන්න. මම ඉන්නේ මේ දැනීමත් එක්ක. මම ඉන්නේ මේ සරලව මගේ කොහොමද මට දැන් ඒ පාදේ ප්‍රදේශවලට මට කොහොමද මේ වැලි පොළොව දැනෙන්නේ? නැත්තම් සක් මේ ලණුපැදුර දැනෙන්නේ කොයි විදිහටද දැනෙන්නේ? මේක රළු විදිහට දැනනවද, සිසිල් විදිහට දැනනවද, උණුසුම් විදිහට දැනනවද කියලා අන්නේ මට්ටමක තමයි යන්නේ. එතකොට පුළුවන් තරම් හිත නිශ්ශබ්ද වෙන්නත් ඕනේ. හිත නිශ්ශබ්ද කරගෙන මේක බලන්න පුළුවන් තරමට, මේක දැනගන්න පුළුවන් තරමට සක්මන් භාවනාව සාර්ථකයි. ඊළඟට පරයන්ක භාවනාවේදී කියනවා තව මොකද්ද කතාවක්?
රූප පේනවා කියන.
මොකද්ද?
අතීත සිදුවීම්.
ඔව් අතීත සිදුවීම් කියනේවා ඒවත් ඇත්තටම මේ නිකන් සිතවිල්ලක් සිතවිල්ලක් කියලා නැත්තම් මතකයක් මතකයක් කියලා බැහැර කරන්න. ඒවට කිසිම වැදගත්කමක් දෙන්න එපා. ඒ කියන්නේ දැන් හුඟක්ම වෙන්නේ අපි මෙතෙන්ට භාවනාවට ආවට අපි ඉතින් මේ ඒවෙන් සම්පූර්ණයෙන් මිදිලා නැහැනේ. දැන් අපි එකපාරට මෙතන ඇවිල්ලා සිල් ගත්ත පමණින් මෙතෙන්ට ආපු පමණින් අපි ගිහි ජීවිතෙන් එහෙම නැත්නම් අපි ගත කරපු ජීවිතෙන් ඈත් වෙලා නැහැ. ඉතින් අපිට අනිවාර්යයෙන්ම මේ මතකයන් එනවා. ඉතින් ඔය මතකයන් අයින් කරන්න තමයි අපි මේ රූප කර්මස්ථානය හඳුල්ලා දීලා තියෙන්නේ. ඒ රූප කර්මස්ථානය තමයි ඕන ආනාපාන සතිය කියලා කියන්නේ. ආනාපාන සතියේ මුල් කරගෙන තමයි අපිට එන විවිධාකාරයේ මතකයන් බැහැර කරන්නේ. එහෙනම් මතකයන් කොයිතරම් වැදගත් වුණත්, Tamanta කොයිතරම් එහෙම නැත්තම් වැදගත් කියලා හිතෙන මතකයන් හිතට ආවත් ඒවා බැහැර කරන්න. ඒවා ඔස්සේ යන්න එපා. Taman යම් අවස්ථාවක දැනගත්තා නම් මේ මතකයන් ඔස්සේ නෙමෙයි මම ඉන්න ඕනේ. දැනට මේ දැනෙන ආස්වාසයේ මම ඉන්න ඕනේ. දැනට මේ දැනෙන ප්‍රසවාසයේ මම ඉන්න ඕනේ කියලා අන්න සතිය එළඹ සිටියානම්. අන්න ඒ මොහොතේ ඉඳන් නැවතත් ආනාපාන සතියට එන්න. ඕක තමයි ඉතින් විශේෂයෙන් කියන්න තියෙන්නේ. මතකයන් වෙන්න පුළුවන්, අනාගත සැලසුම් වෙන්න පුළුවන්, ඔය කිසිම එකක් ඔස්සේ යන්න එපා.
ගෞරවනීය ස්වාමින් වහන්ස, පර්යංකය. මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. නමුත් මා පිළිබඳව කිසිදු ආකාරයකින් හැදෑරීමක් කර නැත.
පොඩ්ඩක් ඉන්න මේ අරකෙත් අර තවත් දේවල් තියලා තුණා මේ ගිහි ජීවිතේ එපායන ස්වභාවයක් තියෙනවා මේ තව එක්කෙනෙක් ඉඳලා කතා කරනවා වගේ දැනෙනවා ඒ වගේ දේවල් ඒව දැම්ම ලොකු දේවල් විදිහට සලකන්න එපා දැනට භවනාම කරගෙන යන්න يعني තමන් ප්‍රතිපදාවකට එද්දී යම් යම් දේවල් හිතෙන්න පුළුවන් නමුත් භවනාවෙන් අපේ හිත හුඟක් මේ සංසිඳවලා දෙනවා හිත පැහැදිලි කරලා දෙනවා නමුත් හිත අනවශ්‍ය විදිහට විවිධාකාර කතන්දර ඔස්සේ ගොතලා එක එක දේවල් කිව්වට ඒවා මේ සත්‍ය වශයෙන් පිළිගන්න එපා. ඒ වෙනුවට භාවනාවකින් හිත සෑහෙන දුරට නිශ්ශබ්ද කරනවා. මේ ඔය අපි සාමාන්‍යයෙන් ඇතුළත කතාව කියලා කියන එකේදී හරියට නිකන් අපිට තේරෙන්න ඕනේ ඇතුළේ ඉඳලා තව එක්කෙනෙක් මට උපදෙස් දෙනවා වගේ. එහෙම දෙයක් තේරෙනවා. නමුත් හොඳ භාවනාවක් කරා විශේෂයෙන් විපස්සනාවක් කරා ඉබඳු ඒ ඇතුළත කතාව අනිවාර්යෙන් සංසිඳෙන්න ඕනේ. ඇතුළත කතාව සෑහෙන සමණයකටපත් වෙන්න ඕනේ. ඇතුළත කතාව සමණයකටපත් වෙවි යන ක්‍රමයක් තමයි විපස්සනා භාවනාව කියන්නේ. එහෙම නැතුව ඇතුළත කතාවට තැනක් දෙන භාවනාවක් නෙමෙයි විපස්සනා භාවනාව කියන්නේ. හොඳයි.
ගෞරවනීය ස්වාමින් වහන්සේ, පර්යංකය. මාගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. නමුත් මා පිළිබඳව කිසිදු ආකාරයකින් හැදෑරීමක් කර නැත. භාවනාව ආරම්භ කර විනාඩි 20කට පසු පිට කැක්කුමක් ඇඟ තදවීමක් සිදු වුණා. එම අවස්ථාවේදී ඒ පිළිබඳව මෙනෙහි කළද වේදනාව අඩු නොවිනි. වේදනාව බොහෝ වේලා පැවති අතර මෛත්‍රී භාවනාව ටික වේලාවක් වැඩි වූ පසු වේදනාව ස්වල්ප වශයෙන් අඩු විය. මෙම භාවනාව ඉදිරියට කරගෙන යෑමට කරුණාවෙන් උපදේශක් පතමි.
මේ මොකද්ද මුල කර්මස්ථානය කියලා කියලා නැද්ද?
පිම්බීම හැකිලීම.
පිම්බීම හැකිලීම. හොඳයි. පිම්බීම හැකිලීමෙන් ගියා වේදනාවක් ආවා. එතකොට පිම්බීම හැකිලීම මට පොඩ්ඩක් විස්තර දැනගන්න පුළුවන්ද කාගේද? මේ කොච්චර වෙලා ගියාට පස්සේද මේ වේදනාව බලන්න ගත්තේ?
මට විනාඩි 20ක් තර වගේ යනකොට තමයි දැනුනේ.
ඒ කියන්නේ මුලින් හොඳට පිම්බීම හැකිලීමේ හිත එකඟ වුණාද?
ඔය එකඟ වුණා.
එකඟ වුණා. මේ කොයි වගේ මට්ටම් පහු කළාද?
ඔව් මට මේ අඟ මේ අත් එහෙම හිරි වැටිලා අත් එහෙම නිකම්ම
නෑ මං අහන්නේ පිම්බීම හැකිලීමේ.
ඔව් පිම්බීම හැකිලීම ඇවිලා මගේ අර මං වඩනවා මගේ සිත එක තැන් වෙන්න. ඒ එක තැන් වෙලා මම ඉන්නකොට මගේ එකපාරට මේ පිට දිගේ තමයි කැක්කුම ආවේ. ඇවිල්ලා මම ඒක මෙනෙහි කළා මනවත මේ මගේ පිට එකක් වුන් වේදනාවක් වේදනාවක් ඒකෙන් අඩුුන්නේ නැහැ.
හොඳයි. පිම්බීම හැකිලීම බල බල ඉඳද්දී පිම්බෙන ආකාරය දැනගත්තද?
දැනුණා.
ඊළඟට හැකිලෙන ආකාරය දැනගත්තා. ඒකේ බැලුවද කොහොමද මුල පිම්බීම මුලදි දැනෙන්නේ? කොහොමද මැදදි දැනෙන්නේ? අගද දැනෙන්නේ කියලා බැලුවද?
මම එහෙම බැලුවේ නැහැ.
බැලුවේ නැහැ. මේ මෙනෙහි කර කරද ගියේ. පිම්බෙනකොට ඔන්න පිම්බෙනවා. හැකිලෙනකොට හැකිලෙනවා. ඔන්න ආයි පිම්බෙනවා. මෙනෙහි කර කරද ගියේ. හරි. එහෙමනම් අර වේදනාවට හිත නොයවා මේකෙම මෙනෙහි කිරීම කරන්න බැරිද දිගට? පුළුවන්ද?
පුළුවන්.
පුළුවන්. එහෙමනම් වෙන වේදන වේදනාවක් එක්කන් ආවට ඒවා බලන්න යන්න එපා. ඒ මොකක්වත් බලන්න යන්න එපා. මේ දැන් අවධානයේ තියන් හිටියේ දැන් ස්වාභාවිකව Tamanට තේරෙනවානේ කය ඉඳවල තියෙනකොට මේ උදර ප්‍රදේශයේ ඉස්සරහාට නෙරාගෙන එනවා. අන්න Taman පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. ආයෙ ඔන්න හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ඒක වේදනාවක් පැත්තෙන් එනවා. හැබැයි ඒකට අවධානය යොමු කරන්න එපා. ආයි මෙතනටම යන්න. ආයි අවධානය මෙතෙන්ටම පිම්බිම හැකිලීටම ගෙනිච්චා. එනවා. ආයෙත් ඔන්න උදරේ පෙමිනවා පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. මේ විදිහට යන්න. මේක අතහරින්න එපා දැන්ද. ඔව්. මේ ඔස්සේ යන්න තියෙන්නේ මේ කියන්නේ ඉතාම ප්‍රබල වේදනාවක් ආවොත් මේක යටපත් කරගෙන ඒ වගේම තමන්ට උහුලන්න බැරි වටමේ වේදනාවක් ආවොත් පොඩ්ඩක් ඉරියව මාරු කරලා ඒක සමනය කරගන්න.
ඒ උහුල ගන්න බැරි වුණා. ඒ කැප අමාරු වැඩි වුණා.
වැඩි වුණා. එහෙමනම් පොඩ්ඩක් නැගිටලා හරි මාක් හරි කරලා ඒක සමනය කරගන්න. දැනට ඒක නිරීක්ෂණය කරගන්න කරන්න යෑමේ තේරුමක් නැහැ. දැනට එහෙම යන්න නැතුව මෙතන ඉන්නයි තියෙන්නේ.
හොඳයි
හොඳයි.
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පර්යංකේදී හුස්ම රැල්ල දිහා බලාගෙන සිටීමේදී හුස්ම ගැනීම නවතිනවා ලෙස දැනේ. ටික වේලාවක් ගිය පසු මාගේ කටට කෙල ගලාගෙන එනවා දැනුනි. ඊට පසු නාසයෙන් හොටු ගලනවා දැනුනි. එනමුත් හොටු නොමැත. තව ටිකකින් දහඩිය දමනු දැනුනි. තව ටිකකින් සිහිල් සුලන් රැල්ලක් දැනුනි. සක්මන් භාවනාවේදී වම දකුණට සතිය පවත්වාගෙන යන විට කකුලේ වල්ලු කර හන්දියේ කැක්කුමක් ඇති විය. එය වේදනාවක් යැයි සිතූ විට ටිකකින් පහව ගියේය. ටික වේලාවකින් බොරු කකුල් කාවයකුසේ මුළු කකුල් දෙකටම දැනිනි. පළවෙන් මස් වලින් අස්ති ගැලවී උඩට එසවෙන්නා මෙන් දැනුනි. ගෞරවනීය ස්වාමින් වහන්ස, මෙය මට පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවායි ප්‍රාර්ථනා කරමි.
සක්මන ගැන මුලින් කියනවා නම් ඉතින් ඒ දැනිච්ච දේවල් වරදක් නැහැ. ඉතින් අපිට විවිධ විදිහට ඕක වැටහෙන්න පුළුවන්. يعني ඕකට හේතු ගැන හිතන්න ගියොත් ඉතින් කෙලවරක් නැහැ. ඒ නිසා හේතු හිතන්නේ නැතුව ඔය දැනෙන දේත් එක්ක යන්න. දැනට ඒ කියන්නේ බොරු කකුල් විදිහට වැටෙන්න පුළුවන් නැත්නම් බයිසිකල් පදිනවා වගේ කියලා වැටෙන්න පුළුවන්. එක එක විදිහට වැටෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ ඇයි මට එහෙම වැටුනේ කියලා අහන්න ගියොත් ඉතින් තේරුමකුත් නැහැ. ඒක එක විදිහට වැටෙන්න පුළුවන්. සටහන් ආකාර මට්ටමේ යනකොට අපිට තියෙන ඒ අපි මේ භාවනාව හරහා පසු කරන එක එක සංදිස්ථාන. එහෙම නැත්නම් අපි පහු කරන එක එක සතපුම් කණු කියලා හිතා ගන්නවා. ඒකට අපි මේ හේතු හොයන්න ගියොත් ඒ මට්ටමේදී තේරුමක් නැහැ. එතෙන්දි වෙන්නේ අපේ භාවනාවට මේ අවහිරයක්. ඒ නිසා ඕක දිගට කරගෙන යන්න. ඊට පස්සේ ඔය බොරු කකුල් ලයින් වෙලා Tamanට ඒවි නිකන් කොහොමද මේ පාදයේ ස්පර්ශ වෙනකොට මට දැනෙන්නේ කොහොමද? මට නිකන් මේ වැලි පොළොවේ නම් මට රළු ගතියක් දැනෙනවද? නැත්තම් සිමෙන්ති පොළොවේ නම් මට සිසිලක් දැනෙනවද? ඔය වගේ අර ඒ දැනීමකට හිත දාගන්න. එතකොට අර ඔය Tamanට වැටහිච්ච වෙනත් ආකාර සටහන් පැත්තට වඩා සෑහෙන يعني සරල මට්ටමක සෑහෙන දහමට කිට්ටු මට්ටමකට එහෙම නැත්නම් ප්‍රාථමික මට්ටමකට ගන්න පුළුවන්. එතෙන්ට ආවහම තමයි ඇත්තටම සෑහෙන يعني හොඳ අන්දමකින් මේ භවනාව සිද්ධ වෙන්නේ. ඒ නිසා බලන්න අරවට යන්නේ නැතුව හිත මෙතෙන්ට දාගෙන යන්න. ඊළඟට පරයන්ක භවනාවේදී ඔය කෙලුණන වගේ දේවල්, හොටු ගලනවා වගේ දේවල් ඒවා වෙන්න පුළුවන්. ඒ ගැන මේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. දැනට ආනාපාන සතිය නේද කියලා තියෙන්නේ මේ මේක. ඔව්. ඒකෙම තියාගෙන යන්න. Tamanට කියන්නේ මේ කටට කෙලවන්නනවා වගේ දේවල්, ওই වගේ දේවල් සාමාන්‍ය දේවල්. මගේ හැරලා යාවි. ඒ ගැන බයක් මේ ඇති කරගන්න එපා.
හොඳයි. ඊතුරු ප්‍රශ්න ටික ධර්ම කාරණා ගැන තියෙන්නේ.
හා.
ගරු ස්වාමින් වහන්සේ, බුද්ධ ශාසනයෙහි සඳහන් වන කල්යාණ මිත්‍රයා හෝ සත්පුරුෂයා ලෙස හඳුන්වන්නේ ධර්ම අවබෝධය ලැබපු කෙනෙක්ද? මා අසා ඇති පරිදි සෝවාන් ඵලය ලැබීම සඳහා ධර්මය අවබෝධ ලැබූ ආර්යයන් වහන්සේ කෙනෙක්ගෙන් ධර්මය ශ්‍රවණය කළ යුතු හෝ එම ආර්යයන් වහන්සේගේ අනුශාසනා උපදෙස් අනුව කටයුතු කළ යුතු වන්නේද? අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට සෙරුවන් සරණයි.
ඔබ ඉතින් කල්යාණ මිත්‍රයන් වහන්සේ වෙන්නේ ඉතින් බුදුහාමුදුරු. බුදුහාමුදුරින් සෝවන් වෙලා නෙමෙයි උන්වහන්සේ අරහත්ත්වයටම පත් වෙලා තියෙන්නේ. නිසා මේ මුකුත් ඒ ගැන සැකයක් ඇති කරගන්න දෙයක් නැහැ. මොකද බුදුරජාන් වහන්සේගේ දේ තමයි මේ අපිත් කියන්නේ. ඉතින් මේ කියන දේවල් ඒ කියන්නේ මම හදලා කියන දේවල් කියලා. ඒ කියන්නේ දැන් අපි වෙනත් ස්වාමින් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ස්වාමින් වහන්සේ හදලා කියනවා නම් යමක් අන්න පොඩ්ඩක් ඉතින් ප්‍රශ්න සහගතයි. නමුත් අපිට ඍජුව කල්‍යාණ මිත්‍රයෙක් අපි ස්වාමින් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, ගිහි පින්වතෙක් වෙන්න පුළුවන්, කවුරු හරි හෝ කියන දේ අපිට හොයාගන්න පුළුවන් නම් අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් ආශ්‍රයෙන්. තන් සූත්‍ර පිටකේ තියෙන යම් සූත්‍රයක් ආශ්‍රයෙන් ඒ කියන්නේ බුද්ධ වචනයක් දේශනා කරලා තියෙන්නේ. ආයි එතන එතකොට සැකයක් හිතන්න දෙයක් නැහැ. එතකොට අර කියන දේ තමන් මේ හදාගත්ත තමන්ගේ හිතලුවක් නෙමෙයි, ඒ වෙනුවට මේ බුද්ධ දේශනාවක්. බුදුරජාන් වහන්සේ කියපු බුද්ධ වචනයක් කියලා තියෙන්නේ. ඉතින් බුද්ධ වචනය කිසිසේත්ම බැහැර කරන්න බෑ. බුදුරජාන් වහන්සේම කියනවා තමන් වහන්සේ සර්වඥතාඥාණයට පත් වෙච්ච තැන් පටන් ඊළඟට පිරිනුවන් මංජකේ මේ පරිණුවන් පාන මොහොත දක්වා යම් වචනයක් දේශනා කරා නම් ඒක හිම්මයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ කියලා ඉතින් ඒ වචනේ අපි විශ්වාස කළා. බුද්ධ ගෞරවයෙන් යුක්තව, ධර්ම ගෞරවයෙන් යුක්තව අපිට යන්න පුළුවන්. හැමතිස්සම ඉතින් ඒ විදිහට අර කියන කෙනා සෝවන් වෙලාද, කියන කෙනා අනාගාමි වෙලාද, අරහත් වෙලාද කියලා හිතනවට වඩා ඒ කියන කෙනා කියන්නේ බුද්ධ වචනයක් නම්, තමන් මේ හදාගත්ත මේ කල්පනාවක් නෙමෙයි නම් අන්න එතෙන්දී අපිට ඒ කියන වචනේ විශ්වාස කරලා යන්න පුළුවන්. නමුත් අපි හුඟක්ම තනිකරම මේ කියන කෙනාම මේක සෝවන් වෙලා ඉන්න ඕනේ නැත්තම් මම පිළිගන්නේ නැහැ කියලා ගියොත් ඒක ටිකක් අගතිගාමී වෙනවා. කියන දේ බුද්ධ වචනයත් එක්ක ගලපලා බලන්න. එතකොට අපිට මග වරදින්නේ නැහැ. අනිවාර්යෙන්ම මේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ධර්ම මාර්ගයට හේතුවක්. ඒකේ කිසිම මේ විවාදයක් නැහැ. ඔය මේ වගේ අහලත් ඇති බුදුරජාන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ භාගතුන් වහන්සේ මට නම් හිතෙන්නේ මේ ධර්ම මාර්ගයේ හරි අඩක්ම මේ කල්‍යාණ මිත්‍රයන් නිසයි වෙන්නේ කියලා ඔන්න ආනන්ද හාමුදුරුවෝ කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා නැහැ ආනන්ද එහෙම නෙමෙයි. හරි අඩක් නෙමෙයි මේ මුළු මාර්ගයම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි වෙන්නේ කියලා. ඒ නිසා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන එක ශාසනයේ ඉතාම ඉහළ මට්ටමකින් සලකනවා. ප්‍රධාන කල්යාණ මිත්‍රය තමයි ඉතින් බුදුරජාන් වහන්සේ. ඊට පස්සේ ඉතින් උන්වහන්සේගෙන් ක්‍රමක්‍රමයෙන් ඉතින් ඔය ධර්මයේ පැවතිලා තියෙනවා. ඒ නිසා ඉතින් විවිධාකාර සූත්‍රවල මේ මුලින් ඔන්න කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙනවා. මේ කල්යාණ මිත්‍රයාව විශ්වාස කරනවා, කල්යාණ මිත්‍රයාව ඇසුරු කරනවා. ඒ නිසා කෙනෙක් සීලයට මේ යොමු වෙනවා. ඉතින් සීලයක් ඔන්න ආරක්ෂා කරද්දී හිතේ යම් සංසිඳීමක් ඇති වෙනවා. ඊළඟට ඒ සංසිඳිච්ච නිසා ඔන්න ප්‍රීතියක් හටගන්නවා. ඒ හඳහා ඔන්න මේ සුඛයක් හටගන්නවා. සුඛයක් හරහා ඔන්න සමාධියක් හටගන්නවා. ඔන්න ওই විදිහට ඊළඟට ඔන්න ඒ සමාධිගත සිතකින් භවනාවේ යනකොට ඔන්න යම් යම් දේවල් ඇත්ත වශයෙන් වැටහෙනවා. ඒ කියන්නේ මෙතෙක් කාලයක් තිබිච්ච මුලාව දුරු වෙලා ඒ වෙනුවට මේ ඇත්ත කියන්නේ මොකද්ද? යථාභූත ඥාන දර්ශනයක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ. මේ සමාහිතෝ යථාභූතං පජානාති. මේ එකඟ වෙච්ච හිතකින් අන්න බලනකොට තමන්ට කලින්ට වඩා වෙනස් විදිහට මේ ලෝකේ තියෙන දේවල් පිළිබඳව වැටහීමක් ඇති වෙනවා. ඉතින් මේ විදිහට ධර්ම මාර්ගය ඉතින් විවෘත වෙනවා. ඉතින් මේකේ මුල්ම පුරුකක් හැටියට ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල කල්යාණ මිත්‍ර සම්පත්තිය පෙන්වලා තියෙනවා. ඔව් කාට හරි යම මේ මම කියාගෙන යනවා මොනවා හරි ඉතින් මේකට එකතු කරන්න ඕන නම් එකතු කරන්න අවස්ථාව සියනවා.
ගරුතර ස්වාමින් වහන්සේ සෝවාන් පුද්ගලයෙකුගෙන් පස්පව් සිදුවෙනවාද කරුණාවෙන් පහදා දෙන්න.
එහෙමනම් නැහැ කියලා තමයි කියන්නේ ධර්මයේ. මේ මොකද ඒ කියන්නේ මට හරියටම සූත්‍රයක් වශයෙන් නම් මට හරියටම මතක නැහැ. කාට හරි මතකයක් තියෙනවද මේ ඒක හරියටම කියපු සූත්‍රයක් වශයෙන් මට මතකයක් නැහැ. නමුත් මම අහලා තියෙනවා ඒ කියන්නේ මේ කෙනෙක් ඒ මට්ටමට ආවට පස්සේ අභව්‍යයි කියලා කියනවා. එයා හිතලා සතෙක් මරනවා කියන එක. හිතලා සොරකමක් කරනවා කියන එක. හිතලා ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ පස්පව් දස කුසල් කරන මිනිසෙක් ගැන හිතලා බැලුවොත් එයා සීලය ගැන කිසි තැකීමක් නැහැ. එයාට සතෙක් මරන්න අන්න අවස්ථාව තියෙනකොට එයා මරලා දානවා. මේ සීලයක් ගැන, අනාගතයක් ගැන, පවක් ගැන, කර්මයක් ගැන, පවේ විපාක ගැන එයා කිසි තැකීමක් නැහැ. නමුත් අර වගේ ආර්ය මාර්ගයකට පිවිසිච්ච කෙනෙක් සීලය යාට පිහිටනවා. ඒ කියන්නේ අර ආර්ය ආර්ය සීලයක් බවට පත් වෙනවනේ. පංච සීලය අවම සීලේ බවට පත් වෙනවා. පත් වෙලා එයාගේ හිත ඇත්තටම අර සතෙක් ද්වේෂ සහගතව මරන්න පුළුවන් ශක්තිය දැන් නැති වෙලා. දැන් හිතලා බලන්න දැන් Tamanටම තේරෙනවා නම් භවනා කරගෙන යද්දී හිත හරි සංවේදී බවට පත් වෙනවා. කලින් වගේ මේ රළු දේවල් දැන් කරන්න බෑ. දැන් කෙනෙකුට අපිටම ඉස්සර බොහොම රළු විදිහට පරුෂ වචනෙන් බනින්න නැත්නම් තව කෙනෙකුට ගහන්න හැකියාව තිබුණා. නමුත් කෙනෙක් භවනා කරන්න ඕන පටන් ගන්න. මේ සතිය හරහා භවනාවෙන් කෙරෙන මේ එලඹ සිට සිහිය දිනු වෙන්න එයාගේ හිතේ ලැජ්ජා බයක් ඇති වෙනවා. කියන්නේ මේ තියෙන යම් යම් කටයුතු මට ගැළපෙනවද? මේක මේ දැනගත්තොත් අනිත් අය මට අවමන් කරනව නේද? නැත්තම් මට මේ හරහා අනාගත ප්‍රතිවිපාකයන් වලට භුක්ති විඳින්න සිද්ධ වෙනව නේද කියලා අන්න ලැජ්ජා බයක් හට ගන්නවා. ඒ ලැජ්ජා බය හරහා අන්න සංවරයක් හට ගන්නවා. ඉන්ද්‍රිය සංවරයක් හට ගන්නවා. ඒ කියන්නේ කය හික්මවා ගන්න උත්සාහත් වෙනවා, වචනේ හික්මවා ගන්න උත්සාහත් වෙනවා. අන්න ඒ හරහා අන්න සීලයකට එනවා. ඒ නිසා ඔය සති සම්පජඤ්ඤ සූත්‍රය කියලා එහෙම කියනවා. ඔන්න භාවනාව හරහාත් ඒක වෙනවා. එතකොට ඉතින් ඔය විදිහට මනසේ එක්තරා අන්දමක සංවේදී බවක් ටික ඇති වෙනවා. ඉතින් ඔය සංවේදී බව හොඳට ඇති වෙලා හිත සෑහෙන පිරිසුදු වෙලා තමයි කෙනෙක් ඉතින් අර වගේ මාර්ගඵල ඥානයකට පත් වෙනවා කියන්නේ. එතකොට ඒබඳු මට්ටමක තියෙන හිතකට ඒබඳු සංවේදී හිතකට අර වගේ රළු පරොෂ දෙයක් කරන්න ශක්තිය නැහැ. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් ධර්මයේ කියනවා අර ඒ මාර්ග ඥානයකට පත් වෙච්ච තැනැත්තෙක් අභෞව්‍යය කියනවා පස්පව් කරන්න හිතලා කරන්න. එයාගේ අතින් නොදැනුවත්ව වෙන්න පුළුවන්. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. නොදැනුවත්ව වෙන්න පුළුවන්. නමුත් හිතලා චේතනාපූර්වකව කරන්න අභෞව්‍යය කියලා කියනවා. හොඳයි. ඔව්. ඔව්. ආහ. ඔව් ඔව් ඔව්. කියනවා මේ එයාගේ අතින් වෙන්න පුළුවන් කියලාද? ආහා. නෑ ඒක වෙන්න පුළුවන් වීම නෙමෙයි ඒ පෙන්නන්නේ. ඒ කියන්නේ ඒ කවුද මේ කුමාරිකාවද්ද කවුද වැද්දෙක් එක්ක යනවා. නමුත් ඒ කුමාරිකාව ඒ වෙනකොටත් මේ සෝවන් වෙලා තියෙන්නේ. නමුත් ස්වාමියා කරන්නේ පස්පවක්. ඒ කියන්නේ සත්තු මරණ එක තමයි එයාගේ ජීවිකාව වශයෙන් කරන්නේ. නමුත් මේ තැනැත්තිය තමන්ගේ යුතුයකමක් වශයෙන් තමයි එයාට අර ටික කළා දෙන්නේ. එහෙම නැතුව මේ එයාට එයා තමන් විසින් සත්තු මරීමක් කරන්නේ නැහැ. ඉතින් අර දැන් සාමියත් එක්ක ජීවත් වෙන්න වෙනවා නැත්තම් ඉතින් මේ ප්‍රශ්නයක්නේ. නමුත් ඒ නිසා ඉතින් සාමියාට කරන උපකාරයක් වශයෙන් නැත්තම් සාමි භක්තියෙන් අන්නයා ඒ අදාළ කටයුතු එයාට පැවරිච්ච කටයුතු ටික කරනවා. ඒ මිසක් එතනින් ගම්ම වෙන්නේ නැහැ, එතනින් අදහස් වෙන්නේ නැහැ එයා පස්පව් කරනවා කියලා. එතනට අපිට යන්න බෑ. ඔව්. එහෙම කියන්නත් බෑ. දැන් කාමයේ වර්ධහ හැසිරීම කියන්නේ ඊට වඩා වෙනස් අර්ථයකින් අත් දක්වන්නේ. දැන් යම් කෙසේ සාමියෙක් සහිත තැනැත්තෙක් ඕ ඒ තැනැත්තියක් ඉන්නවා. ඉතින් වෙනත් කෙනෙක් ඇවිල්ලා ඒ තමන්ගේ නීත්‍යානුකූල බිරිඳ හෝ සාමියා අභිභව ඒ නොතකා අන්න කෙනෙක් එක්ක කාමයේ වර්ධව හැසිරෙනවා. දැන් අතන තියෙන්නේ නිකන් අර මේ හිතේ ආවා නිකන් ප්‍රේමයක් ඔන්න රාගයක් ආවා. එතින් කෙනෙක් එක්ක ඉතින් ගියා ඉතින්. එතන මට නම් දැන් එයා මෙතෙක් කාලයක් විවාහ වෙලා හිටිය කෙනෙක් නෙමෙයිනේ නේද? එයා ඉතින් විවාහ විය යුතු නිසා ඉතින් දැන් සෝවාන් මට්ටමේදී රාගය අයින් වෙලා නැහැනේ. ඉතින් සෝවාන් වුණාට රාගය අයින් වෙලා නැහැ. ඉතින් එයා ඔන්න කෙනෙක්ව තෝරාගත්තා. තෝරාගෙන ඉතින් එයාත් එක්ක විතරයි හිටියේ. හැබැයි එතන වැද්දත් එක්ක ගිහිල්ලා මේ වැද්දව විවාහ කරගෙන එයා තව කෙනෙක් එක්ක යන්න ඇසුරු කරා නම් අන්න එතන කාමයේ වර්ධහ හැසිරීමක් තියෙනවා. නමුත් ඉතින් දෙමව්පියන්ට කියලා ගියාද කියලා මම නම් දන්නේ නැහැ. කොහොමරි ඉතින් ගිහිල්ලා තියෙනවා. හොඳයි.
ගරුතර ස්වාමින් වහන්සේ කුසලයේ සහ පින යන්න පහදා දෙන්න. උදාහරණයක්ද දක්වන්නේ නම් මැනවි. තෙරුවන් සරණයි.
මම නම් දන්නේ නැහැ. ඕක මේ හැමෝම අහනවා මේ වෙන කාලයක් තිස්සේ මේ ඕවා ගැන ප්‍රශ්න කරනවා. මේ තේරෙන එකක් කරා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. පිනක් හරි ගවන්නේ නැහැ, කුසලයක් හරි ගවන්නේ නැහැ. මේ හොඳ දෙයක් කරන්න. මේක මම දැන් මේ කරන්නේ කුසලයක්ද? මේ කරන්නේ විනද්ද කියලා ඉතින් ඕක චෙක් කරන්න යනකොට හොඳ දෙයක් කරන්න Taman තේරුම් ගන්න හිතේ ස්වභාවය මේ කුසලයක් කරද්දී හිතේ තියෙන අලෝභ සහගත ස්වභාවය. හිතේ තියෙන අද්වේෂ සහගත ස්වභාවයක්. හිතේ තියෙන මේ පැටලවිච්ච නැති මේ මුලා නොවෙච්ච ස්වභාවයක්. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් ඕකට උත්තරයක් දෙන්න පුළුවන් කුසලයේ පැත්තෙන් කියනකොට දස අකුසලයෙන් ඈත් වීම කියලා පෙන්නනවා. ඒ කියන්නේ විරති ස්වභාවයක්. ඒ කියන්නේ පස්පවින් වලකිනවා. එහෙම නැත්නම් දස අකුසලයෙන් වලකිනවා. දස අකුසල අහලා ඇතිනේ මේ පන්සිල් පද වල එන ටිකයි. ඉතින් ඒ කියන්නේ වචනයෙන් ගන්නකොට එතන හතරක් පෙන්නනවා. හිතින් පෙන්නනකොට තුනක් පෙන්නනවා. අවිජ්ජා දෝම මොනවාද? අවිජ්ජායි මිච්ඡාදිට්ඨි තවත් මොකක්ද එකක් තියෙනවා. ව්‍යාපාද නේද? ඉතින් අර විදිහට ප්‍රධාන හිතින් වෙන්න පුළුවන් කඩකිරීම. ඒ කියන්නේ එතන යන්නේ විරති සීලයක් පැත්තෙන් තමයි මේ අකුසල් පැත්ත පෙන්වන්නේ. ඉතින් ඒවා වළක්වා ගැනීමම කුසලයක් බවට පත් වෙනවා. අතන තියෙන්නේ පුණ්‍යක්‍රියා පැත්තෙන් යන්නේ දස පුණ්‍යක්‍රියා විදිහට දාන සීල භාවනා පතිදාන පත්තානුමෝදනා වේයවච්ච අපචායන දිට්ඨිජුකම්ම ඔය විදිහට 10ක් පෙන්නනවා. ඉතින් ඒවා ඉතින් අපිට යෙදිලා කළ හැකි දේවල්. ඉතින් කොයි දේ වුණත් කමන්නයි. ඉතින් දැන් අපි සීලයක පිහිටලා හොඳ දේවල් කිරීම කියන පදනමේ හිටියානම් ඒක ප්‍රශ්න කරන්න දෙයක් නෑ. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ අපි සීලයක පිහිටනවා. කය වචනේ හික්මව ගන්නවා. හික්මවගෙන අන්න දන් දෙීමක් වෙන්න පුළුවන්, සීල් රැකීමක් වෙන්න පුළුවන්, භවනා කිරීමක් වෙන්න පුළුවන්, පින් දීමක්, පින් අනුමෝදන් වීමක් වෙන්න පුළුවන්, අපෝපස්ථාන කිරීමක් වෙන්න පුළුවන්. අන්න හොඳ වැඩවල නිරත වෙනවා. එතකොට ඉතින් අලෝභ දෝෂ අමෝහ කියන කුසල මූලයන්හි පිහිටලා කටයුතු කරනවා. ඉතින් ඕක ගැන ලොකුවට ওই තරම් මේ කියන්නේ දාලා සූත්‍රයකට දාලා එහෙම නැත්තම් මේ මේ මොකක්ද ඒ කියන්නේ එකේ පැත්ත බල බලා ඒක මේ චෙක් කර කර ඕක කරන්න ගියොත් නම් ඉතින් අමාරුයි. හොඳයි.
ඊළඟටත් ඒ වගේම එකක් සුවමනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස, ලොකු ස්වාමින් වහන්සේගේ දේශනාවට අනුව අනුමාන සූත්‍රය නූපන් අකුසල් ප්‍රහාණය කරන සැටි දැනගත්තෙමි. අපට අනුකම්පාවෙන් නූපන් කුසල් උපදවා ගන්නා හැටි විස්තර කර දෙන්න.
ඔව්, ඇත්තටම මේ නූපන් කුසල් උපදවා ගැනීම තමයි ඉතින් මේ විශේෂයෙන්ම මට නම් තේරෙන විදිහට භාවනාවෙන් කරන්නේ. ඒ කියන්නේ දැන් ඕකේ තව පොඩ්ඩක් එහාට ගියාම බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඔය සතර සම්‍යප්පදාන වීරයනේ ඔක හම්බ වෙන්නේ. උපන් අකුසල් නෑ, නූපන් අකුසල් දුරු කරනවා. ඒ කියන්නේ දැනට අපේ හිතේ ඔන්න ද්වේෂයක් පහළ වෙලා නෑ, මෝහයක් පහළ වෙලා නෑ, මොකක් හරි රාගයක් පහළ වෙලා නෑ. නිසා එහෙම තාම පහළ නොවෙච්ච අකුසල් පැත්ත හිතේ පහළ නොවන විදිහට අපි පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. නැට උපන් අකුසල් දුරු කරන්න උත්සාහත් වෙනවා. ඕන දැනට හිතේ රාගයක් තියෙනවා නම් ඒක අයින් කරගන්න උත්සාහත් වෙනවා. දැනට හිතේ ද්වේෂයක් තියෙනවා නම් ඒක අයින් කරගන්න උත්සාහත් වෙනවා. දැනට නිකන් මුලා වෙලා ඉන්නවා නම් ඒ මුලාවෙන් මිදෙන්න උත්සාහත් වෙනවා. ඊළඟට ඔන්න පෙන්නනවා අනුප්පන්නංවා අකුසලානං ධම්මාන උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. දැන් මේ තාම හිතේ පහළ නොවෙච්ච කුසල දහම් පහළ කර ගැනීම සඳහා ඔන්න කැමැත්තක් ඇති කර ගන්න, උවමනාවක් ඇති කර ගන්න. ඒ සඳහා ඔන්න වීරය වඩනවා, වීරයක් ආරම්භ කරනවා. සඳහා හිතේ අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. අන්න ඒ සඳහා ප්‍රබල උත්සාහයක් වීරයක් දරනවා. ඊළඟට අන්තිමේකේදී බුදුරජාණන් වහන්සේ කියන එකෙන් තමයි ඇත්තටම මට හිතෙන්නේ ඕකට පිළිතුර එන්නේ. උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බිහියෝ භාවාය වේපුල්ලාය පාරිපූර්ය චන්දං ජනේති වායමති චිරිය විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියලා කියනවා. දැන් මේ හිතේ යම් කුසල ධර්මයක් පැන නැගිලා තියෙනවා. හිතේ යම් ගුණ ධර්මයක් ඔන්න පැන නැගිලා තියෙනවා. අන්නේ ගුණ ධර්මය තිතියා කියලා කියන්නේ පවත්ව ගන්න. ඒක හොඳට තැම්පත් කරගන්න තිතියා. භාවනාය ඔන්න ඒක වර්ධනය කරගන්න, වඩා ගන්න. තිතියා අසම්මෝසාය. ඒක මේ නිකන් เวลාවක තියෙනවා පස්සේ නැහැ අන්නේ වගේ නිකන් මේ අස්තිර ස්වභාවයෙන් නැතුව හොඳට තියෙන විදිහට පැටලෙන්නේ නැති විදිහට වේපුල්ලාය ඒක විපුලත්වයට පත් කරගන්න. වේපුල්ලාය භාවනායේ පාරිපූර්ණියා පිරිපුන් බවට සම්පූර්ණත්වයට පත් කරගන්න. ඉතින් මේ එතකොට අපිට තේරෙනවා දැන් මේ බුදුරජාන් වහන්සේ උපන් කුසල් අර වගේ මට්ටමකින් පවත්වා ගන්න අන්න උපදෙස් දීලා තියෙනවා. උපදෙස් දීලා තියෙනවා කියන්නේ මේ කටයුතු කරන්න කියලා අන්න වීරයක් දරන්න කියලා කියනවා. නිසා උපන් කුසල් ඇවිල්ලා හිතේ තමයි තියෙන්නේ. ඉතින් මේ බඳු කුසල් තමයි වඩන්නේ. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් ධර්මයේ හඳුන්වන්නේ. ඉතින් මුලින්ම ඔන්න සතර සතිපට්ඨානය දේශනා කරනවා. සතිය දිනු කරනවා. ඒ හරහා ඔන්න ඉද්ධිපාද මට්ටමක් කතා කරන්න පුළුවන්. හිත මුල් කරගෙන මේ නැත්තම් ඌමනාව මුල් කරගෙන ප්‍රඥාව මුල් කරගෙන කෙනෙක් පාර යන්න අදිෂ්ඨාන කරගන්නවා. ඊළඟට වීරයක් වඩනවා. මේ දැන් ඔන්න සතිය තියෙනවා. අපි තුමු මුලින් කිසිම සතියක් නැහැ. කිසිම එලඹ සිටි සිහියක් නැහැ. හිත ඉබාගාත ගියේ. එක්කෝ අතීතයේ හිටියේ, එක්කෝ අනාගතයේ හිටියේ. ඔන්න දැන් පොඩ්ඩක් ඔන්න වර්තමානයේ ඉන්නවා. දැන් තේමන්ට තේරෙනවා දැන් නම් පොඩ්ඩක් වර්තමානයේ ඉන්න ගතියක් තියෙනවා. දැන් මේක ආරක්ෂා කරගන්න. අන්න දැන් මේ වර්තමානයේ ඉන්න ගතිය හිත වර්තමානයේ මුලා නොවි අතීත සිතුවිලි ඔස්සේ යන්නෙත් නැතුව අනාගත සිතුවිලි ඔස්සේ යන්නෙත් නැතුව වර්තමානයේ එළඹ සිටි සිහියෙන් ඉන්නවා නම් අන්නේ අපි වර්ධනය කරගත්ත සතිය ආරක්ෂා කරගන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒ කතකින් දැන් මේ හෙට අවසන් වෙන හින්දා මේක මේ හොඳයි. දැන් මේ දවස් 7ක් තිස්සේ අපි මේ කරපු ව්‍යායාමය හේදිලා යන්න ඉඩ දෙන්න එපා. ඒකයි තින් ප්‍රධානම දේ. ඒ නිසා ඒ අපි දියුණු කරගත්ත යම් සතියක් තියෙනවා නම් ඒක රැක ගැනීම සඳහා තමන් ව්‍යායාමයක් දරන්න ඕනේ. ඒක අමතක වෙන්න නොදී ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. තමන් පුළුවන් තරම් උත්සාහයක් දරන්න ඕනේ. මොකද මේ දියුණු කරන ගුණධර්ම අපේ රාගය, ద్వේෂය, මෝහය වගේ මේ අපේ ඌමනාවකින් තොරව හිතේ රැඳිලා තියෙන්නේ නැහැ. අපි උත්සාහයක් දරුවේ නැත්තම් අනිවාර්යයෙන්ම මේවා මැකිලා යනවා. ඒ නිසා මේ මාර්ගයේදී අපේ අතින් කළ යුතු දෙයක් සෑහෙන තියෙනවා මුලදී. මොකද මේ අපේ හිත පුරුදු වෙලාම තියෙන අකුසල ඔස්සේ දුවන්න. ඉතින් අකුසල ඔස්සේම දුවපු ඊටාම මේ වල්මත් වෙච්ච හිතක් තමයි දැන් අපි මේ කුසලයට හරවන්න උත්සාහත් වෙන්නේ. ඒක තමයි දැන් මේ දවස් ගානක් තිස්සේ මේ පිංගුතු මහන්සි උනේ. ඒ මහන්සිය ඒ යම් පමණක අධ්‍යක්ෂණම්. ඒක නිකාම් මොහේ බොඳ වෙලා යන්න නොදී ගෙදර ගිහිල්ලත් ඒ සඳහා උත්සාහත් වෙන්න. ඒ සඳහා වෑයම් කරන්න. තමන් යම් කාල වේලාවක් වෙන් කරගෙන භාවනාවේ යෙදෙන්න. ඉතින් එතකොට තමයි අර අපි දිනු කරගත්ත ගුණධර්මයක් රැකගන්න අවස්ථාව තියෙන්නේ. ඊළඟට ඒක ඒ තියෙන මට්ටමෙන් නෙමෙයි තව පොඩ්ඩක් ඉස්සරහට ගන්න. තව ටිකක් දිනු කරගන්න තව දුරටත් මේ කටයුතු වල යෙදෙන්න වෙනවා. එහෙම තමයි ඉතින් යන්න තියෙන්නේ. නැත්තම් අපිට අර අපි දිනු කරගන්නවා අපි දන්නේ නැත්තම් මේක පවත්ව ගන්න. දන්නේ නැත්තම් මේක රැකගන්න. ඉතින් හැමදාම නැවත නැවතත් මේ ප්‍රශස්ත මට්ටමකට ගන්න නැතුව පරිපූර්ණත්වයකට ගන්න නැතුව අපි හැමදාම පොඩ්ඩක් දිනු කරනවා අතහැරලා දානවා පොඩ්ඩක් දිනු කරනවා ආය අතහැරලා දානවා පොඩ්ඩක් දිනු කරනවා ආය අතහැරලා දානවා ඉතින් කවදාවත් පරිපූර්ණත්වයකට එන්නේ නැහැ. ඉතින් අර වචන ටික හරි වැදගත්. බුදුරජාණන් වහන්සේ කියන්නේ uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā asammōsāya bhavanāya vepullāya pāripūryāya candan janeti vāyamati viriyaṁ ārabati cittaṁ pagganhāti padahati. අන්න ඒ සඳහා උත්සාහයක් ගන්න. ඒ සඳහා කැමැත්තක් ඇති කර ගන්නවා. අනේ මම මෙච්චර මහන්සි වෙලා මේ දවස් ගානක් තිස්සේ මෙහෙම දෙයක් කළා නේද කියලා අන්න මේකමම රැක ගන්න ඕනේ කියලා අන්න ඌමනාවක් ඇති කර ගන්නවා. අන්න ඒ සඳහා වෑයම් කරනවා. ඒ සඳහා වීරයක් ආරම්භ කරනවා. ඒ සඳහා හිතේ අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. අන්න ඒ අනුව කටයුතු කරනවා. හොඳයි.
ගරු ස්වාමින් වහන්සේ, මෙත්තා හා මුදිතා මේ දෙක අතර වෙනස කුමක්ද? මුදිතාව නැති හිතකට මෛත්‍රී කරන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
දැන් ඔක වෙනස නම් හඳුන්වන්නේ දැන් මෙත්තාවේදී සීල සත්වෙන් අරමුණු කරගෙන අපිට ඒ අයගේ යහපත බලාපොරොත්තු වීමක්. ඒ සීල දෙනාටම යහපතක් හොඳක් සිද්ධ වෙන්න කියලා අපි හිතින්ම අපි නැත්තම් හදින්ම ප්‍රාර්ථනා ස්වභාවයක් එමු නැත්තම් කැමැත්තක් ඇති කරගන්නවා. දැන් මුදිතාවේදී තියෙන්නේ දැනට ඉන්නේ බොහොම يعني තමන්ගේ අරමුණට ලක් වෙන්නේ දැනට සුවපත් භාවයට පත් වෙච්ච පිරිසක්. දැනට හොඳින් කටයුතු කරන පිරිසක්. අපි හිතමු අපේ ඔන්න අසල්වාසීන් පිරිසක් ඉන්නවා. ඉතින් බොහොම හොඳයි. සෑහෙන වත් පොහසත්කම් තියෙනවා. සෑහෙන සල්ලි භාගේ තියෙනවා. ඉතින් ධර්මයේ කටයුතු කරනවා. ඉතින් ඔය වගේ මොනවා මොනවා හරි ඉතින් ඒ අය දැන් ඉතා ඉහළ මට්ටමක ඉන්නවා. අපිට සාමාන්‍යයෙන් වෙන්නේ එහෙම කෙනෙක් ගැන හිතේ ඊර්ෂාවක් ඇති වෙන්නයි පුළුවන්. සාමාන්‍යයෙන් වෙන්නේ ඊර්ෂාවක් ඇති වෙන්නේ. මුදිතාවේදී වෙන්නේ මේ දැනට සැප විඳින සත්වයින්, දැනට සුඛිත මුදිත තත්ත්වයට පත් වෙලා ඉන්න සත්වයින් ගැන සතුටක් ඇති කරගන්නවා. දැන් මේක මටම ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සැපය අපි තුමු ඒ අය දැන් හොඳට සල්ලි භාගය අරගෙන ඉතින් නරකක් කරන්නේ නැතුව අපි තුමු සැප විඳිනවා. ඉතින් තමන්ට ඒක එන්න ඕනේ කියලා ලෝභ චේතනාවක් ඇති කරගන්නවා වෙනුවට අනේ අර මිනිස්සු යන්තම් මොකක් හරි හේතුවක් නිසා මේ ඔන්න හොඳින් කාලා බීලා සතුටින් ජීවත් වෙනවා නේද කියලා අර දැනට සැපයක් විඳින අය පිළිබඳව හිතේ සොම්නසක් ඇති කරගන්නවා. මේ ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නවා වෙනුවට අන්න මුදිතාවක් ඇති කරගන්නවා. එතකොට මෛත්‍රියේ මුදිතාවේ ඒ බඳු වෙනසක් තියෙනවා අතර. ඉතින් අරක අහනවා මේ මෛත්‍රිය නැති අයට මුදිතාවක් පහල කරගන්න පුළුවන්ද කියලා නේ? ඔව්. ඒක ඇත්තටම ඉතින් ඔය බ්‍රහ්ම විහාර ඔව්.
මුදිතාවක් නැති හිතකට මෛත්‍රී කරන්න පුළුවන්ද කියලා.
මම හිතන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේගේ මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා කියලානේ සාමාන්‍යයෙන් ඒ පිළිවෙලක් පෙන්වන්නේ. ඒ නිසා සමහර විට මේකේ ටික ටික අනුපිළිවෙලක් යන්න ඉඩ තියෙනවා. කෙනෙක් මෛත්‍රියකින් පටන් ගන්නවා. ඒ කියන්නේ දැනට නිකන් Tamanta තේරෙනවා මේ ලෝකේ අප්‍රමාණ සත්වයින් ඉතින් දුකටපත් වෙනවා. එහෙම නැත්නම් නිකන් සංසාරය හෙදුවනවා. යම් යම් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ සියලු දෙනා විශේෂෙම කිසිම Taman එකෙන් යටි අරමුණක් නැතුව ඒකෙන් මේ Tamanta මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැතුව සියලු දෙනා විශේෂෙම යහපතක් සියලු දෙනාට මේ හොඳක් වෙන්න කියලා අන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙම යනකොට ඉතින් ටික 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 ඒක වර්ධනය වීම හරහාම දැන් අර ප්‍රාර්ථනා කරා අපි හිතමු දැන් අපි කවුරු හරි ටිකක් මේ කෙනෙකුට ඔන්න මෛත්‍රී කරමින් හිටියා. ඒ තැනැත්තා ඔන්න බොහොම හොඳ කෙනෙක් බවට පත් වුණා. පත් වුණාම දැන් හිතේ ඇති වෙන ඔන්න සතුටක්. දැන් අපි ප්‍රාර්ථනා කරා විතරක් නෙමෙයි අන්න ඒ තැනැත්තා ඔන්න දැන් හොඳ කෙනෙක් බවට පත් වෙලා. එහෙම නැත්තම් එයා ඔන්න සුඛිත මුදිතාවයට පත් වෙලා. එතකොට ඉතින් මුදිතාවට තමයි ඊළඟට ගන්න තියෙන්නේ. මුලින් හිටියේ මෛත්‍රී මට්ටමක දැන් අපි මෛත්‍රී අපිටම අපේ මෛත්‍රී හරහාම වුණා කියලා මේක පැහැදිලි කරගන්න. අන්න අපි මෛත්‍රිය වැඩුවා. ඔන්න එයා හොඳ කෙනෙක් බවට පත් වුණා. දැන් සතුට වෙනවා. ඔන්න මුදිතාව පහල කරගන්නවා. එහෙම හිතන්න පුළුවන් ඉතින්. ඒ හින්දා මට නම් හිතෙන්නේ ඒ කියන්නේ මුදිතාවට එන්න කලින් මෛත්‍රී කරන්න පුළුවන් කියලා තමයි මට නම් තේරෙන්නේ. හොඳයි.
ගරුතර ස්වාමින් වහන්සේ සිහි නැතුව වරහන් ඇතුලේ කෝමා තත්වයේ සිටින රෝගියෙකුගේ චුති චitte කුමක් මත රඳා පවතිද? ඔවුන්ගේ ඊළඟ භවයේ කුමක් විය හැකිද?
කොහොමද ඉතින් දහමට අනුව කියනවා නම් කියන්නේ අන්තිම මොහොතේ යම් ඔය අර සාමාන්‍යයෙන් පෙන්වන්නේ කම්ම කම්ම නිමිත්ත ගති නිමිත්ත කියලා ඔය එකක් ඉතින් අරමුණු වෙනවා. ඒ කියන්නේ කොමා එක නෙමෙයි මොකක හිටියත් ඉතින් ඕක අරමුණු වෙනවා. ඒ නිසා මේ ඒ අනුව ඉතින් තීරණය වෙවි. හරියටම ඉතින් කියන්න බෑ මේ ඒ කියන්නේ මෙතන මෙහෙම දෙයක් අපිට හිතෙන්නේ. දැන් අපි හිතනවා කොයි තරම් ඉතින් කුසල් කර කර හිටියත් අන්තිමට ඉතින් කොමා එකක් ආවොත් ඉතින් ඕකේ වැඩක් නෑ. නැත්තම් කොයි තරම් අකුසල් කර කර හිටියත් ඔන්න කොමා එකක් ආවොත් ඉතින් ඒත් වැඩක් නෑ. ඉතින් සමාන කරන්න යනවනේ. එහෙම දෙයක් නෙමෙයි ඔතන වෙන්නේ. දැන් ওই එක අවස්ථාවක මහානාම කියන ශාක්‍ය පුත්‍රයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ස්වාමින්වහන්ස මේ මම රජ කෙනෙක්. ඉතින් මට විවිධාකාර කටයුතු බහුලයි. ඉතින් මට හැමතිස්සෙම මගේ හිත කුසලයේ පවත්වන්න බෑ. ඉතින් මම ප්‍රජා ඇමතිවරු එක්ක ඉන්නවා. ඊළඟට මේ ඇත්තු අස්සු එක්ක ඉන්නවා. ඉතින් මට රාජකාරි බහුලයි. ඒවා තියෙන අස්සේ මගේ මරණය සිද්ධ වුණොත් මට මොකද වෙන්නේ? දැන් බුදුහාමුදුරු කියනවා මේ මහානාම ඔබ එහෙම කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඔබ මේ දහමක් දියුණු කරපු කෙනෙක්. දහමක් වඩපු කෙනෙක්. බුදුහාමුදුරු හරි ලස්සන උපමාවක් දෙනවා. දැන් හිතලා බලන්න මේ මුට්ටියක ගිතෙල් පුරවලා නැත්නම් කලයක ගිතෙල් පුරවලා ඒ කලේ පොළොව මේ වතුර යටට ගෙනහිල්ලා බිඳිනවා. බින්දහම අහනෝ මේ ගිතෙල් වලට මොකද වෙන්නේ කලයට මොකද වෙන්නේ කියලා. මහානාම ශාක්‍ය කියන මේ ගිතෙල් ටික නම් ඔන්න උඩට එනවා. කලේ නම් යට යනවා. අන්න ඒ වගේ කියනවා මේ වඩපු හිතක් කොයි මොලාවේ මරණයටපත් උනත් ඒ හිත නැඹුරු වෙලා තියෙන යන කුසලයේ පැත්තට. ඒ නිසා අර කොයි අවස්ථාවක අර වගේ අකරතැබ්බයක් උනත් අර ගිතෙල් ටික උඩට එනවා වගේ එයා ඒ වඩපු හිතක් අනිවාර්යෙන්ම සුගතිගාමි වෙන බව පෙන්වනවා. නමුත් කය අර වලංකල් මේ බිඳිච්ච වලඳක් වගේ ඒක පහළට යටෙනවා. ඒක නැති වෙනවා. නමුත් අර වඩපු හිත අන්න සුගතිගාමි වෙන තත්ත්වයක් පෙන්වලා තිනවා. තවත් පෙන්වනවා ඔය ගඟකට ඇලවෙලා තියෙන මේ ගහක් කපලා දැම්මොත් වැටෙන්නේ ගඟ පැත්තටමයි. ඒ වගේ මොකදද කුසලයට නැඹුරුවක් තියෙනවා ඒ හිතේ. ඉතින් කොහොම එක නෙමෙයි මොකේ හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් කුසලයට දීච්ච නැඹුරුව නිසා මරණ මංචකේදී කුසලයක් අරමුණු වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මරණ මොහොතේදී කුසලයක් අරමුණු වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් කුසලයට තමයි නැඹුරුව තියෙන්නේ. ඉතින් අර හිතේ නැඹුරුවක් ඔස්සේ ඉතින් හිත දුවන්නේ පුරුද්දටනේ දුවන්නේ. ඒ නිසා මේ ඒ ගැන ඉතින් ප්‍රශ්නයක් ඇති කරන්න දෙයක් නැහැ. හොඳයි. තවත් තියෙනවද?
එකක් තියෙනවා සර්.
හොඳයි.
ගෞරවනීය ස්වාමින් වහන්සේ උතුරු සළුව දැමීමේ ආනිසංශ පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
මම නම් එහෙම කියන්න දන්නේ නැහැ. මේ පොඩ්ඩක් ඉතින් පොතක් දිගේ යන්න බලන්න වෙනවා. එහෙමනම් මේ මෙන්න මේකයි 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 කියලා කියන්න මම දන්නේ නැහැ. හොඳයි. වෙන විශේෂ ප්‍රශ්න තියෙනවද? ඔව්. අහහ. ඔව්. වැදගත්කමක් තියනවාද කියලා අහන්නේ. වැදගත්කමක් තියෙන හින්දා ආහා. නෑ ඉතින් ඇත්තටම මේ එකwidehatකින් බැලුවාම ඉතින් උන්වහන්සේලා කියන්නේ දැන් මෙතන ඉන්න කට්ටිය අතරත් විවිධ කුසලතාවයන් තියෙනනේ විවිධ දක්ෂතාවයන් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම ඉතින් එකwidehatකින් බැලුවාම සාසනයට වැදගත්. එක්කෙනෙක් ඔන්න මතක ශක්තිය අතරින් ශ්‍රේෂ්ඨයි. තව කෙනෙක් ප්‍රඥාව අතරින් ශ්‍රේෂ්ඨයි. තව කෙනෙක් 이르දි මතුන් අතර ශ්‍රේෂ්ඨයි. තව කෙනෙක් හොඳ මොනවාද වෙන විවිධාකාර මේ විද්‍යමය ඥානපැත්තෙන් ශ්‍රේෂ්ඨයි. ඔය කියන්නේ ඔය වගේ විවිධාකාර පැතිවලින් ඒ කියන්නේ ශාසනයක් කිව්වහම මහා පෘතුල පරාසයක් තියෙනවා. මහා විශාල පරාසයක් තියෙනවා. ඉතින් මේ එක එක පුජ්‍යලයින්ගේ විවිධාකාර දක්ෂතා ඉතින් සංසාරික වශයෙන් දිනුනලා තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ඒ අයගෙන් ඉතින් ශාසනයටත් ලොකු මෙහෙවරක් වෙලක් තියෙනවා. දැන් සරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාව පැත්තෙන් තමන් වහන්සේ ශ්‍රේෂ්ඨ නිසා අන්න ප්‍රඥාව මුල් කරගෙන ලොකු මෙහෙවරක් කළා. ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ ඉද්දිමතුන් අතර ශ්‍රේෂ්ඨ නිසා අන්න තමන්ගේ ඉද්දිමත් භාවය ප්‍රයෝජනෙට අරගෙන ඔන්න යම් යම් දිවි ලෝක වලට ගිහිල්ලා ඉතින් ඒ දිවියන් කරපු කුසල් තේරුම් අරගෙන නැත්තම් ඒගොල්ලන්ගෙන් අහගෙන ඇවිල්ලා අපිට කියලා දීලා අන්න මිනිසුන්ව ඒ මාර්ගයට යොමු කරනවා. එහෙම නැත්තම් අපි තමු ඔන්න ප්‍රේත ලෝකය වලට ගිහිල්ලා හරි වාක් හරි ක්‍රමයකින් එයාත් එක්ක මේ ගනුදෙනු කරගෙන අන්න ඒවැයෙන් ඒ අයිතින් වෙච්ච සිද්ධ වෙච්ච මොනා හරි අඩුපාඩුකම් අකුසලයන් තියෙනවනම් අන්න ඒව පිළිබඳව හෙලි කරනවා. අන්න ඒ වගේ ඒ අය ඒ මේ මහා ශ්‍රාවකීන් වහන්සේලා තම තමන් වහන්සේලාගේ ඒ විශේෂ දක්ෂතා භාවිතා කරලා මේ ශාසනයට ලොකු සේවයක් කරලා තියෙනවා. ඉතින් මට නම් තේරෙන විදිහට අර ඒ හරහා ගත්තාම ඉතින් මේ ශාසනයේ අභිවෘද්ධිය පැත්තෙන් ශාසනයේ හොඳට චිරස්ථිතියක් සම්බන්ධයෙන් හොඳට පැවැත්මක් සම්බන්ධයෙන් ඉතින් මේ හැම ශේෂ්ත්‍රයක්ම ඉතින් මේ මුල් වෙනවා. හැම ශේෂ්ත්‍රයකින්ම ලොකු වැඩක් සිද්ධ වෙනවා. දැන් ආනන්ද හාමුදුරුව ගත්තොත් උන්වහන්සේ මතක ශක්තිය අතරින් ඉතාම ශ්‍රේෂ්ඨ මට්ටමක තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියපු වචනයක් පාසා උන්වහන්සේට මතකයි. ඉතින් ඒ හරහා ඉතින් මේ ශාසනය අපිට ඉතුරු වුණා. ඒ වගේ ඉතින් මේ අයගේ මේ ශාස්ත්‍රුන් මේ ශ්‍රාවකීන් වහන්සේලාගේ තිබිච්චේ දක්ෂතාව නිසා ලොකු ශාසනයට වැඩක් සිද්ධ වුණා. ඒ හින්දා මං හිතන්නේ එහෙම දීමෙන් අර මට හිතෙන්නේ ශාසන අභිවෘද්ධියට යමක් සිද්ධ වුණා කියලා තමයි මට නම් තේරෙන්නේ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස දැන් මේ අෂ්ටාරි පුද්ගලයන් වහන්සේලාගෙන් පළවෙනි පුද්ගලයා හැටියට හඳුන්වන්නේ සර්වන් මාර්ගස්ත පුද්ගලයන්.
ඔව්.
එතකොට මේ ධම්ම මාර්ගේ හරියට ගමන් කරන වඩන කෙනෙක් සතර අපායට වැටෙන්න ක්‍රමයක් නැහැ නේද?
ඔව් අනිවාර්යයෙන්ම. දැන් අර තියෙන චූලගෝපාල සූත්‍රය කියලා දැන් චූලගෝපාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඊටත් පොඩ්ඩක් මෙහාට ගිහිල්ලා කරුණු සඳහන් කරනවා. දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන් වඩන්න පටන් ගත්ත පුද්ගලයා දැන් අර හරි ලස්සනට පෙන්නවා මේ උපමාවකින්. මේ ගොපල්ලෙක් ඉන්නවා, මම මේ කිටි කොටි කළා කියන්නම් මුළු මේවක. ඒ ගොපල්ලා හරි ප්‍රඥාවන්තයි. එයා මොකද කරන්නේ? දැන් මොකක් හරි වරුසාවක් හරි මොකක් හරි හේතුවක් නිසා එයාට උවමනා වෙනවා මේ පැත්තේ හිටිය තමන්ගේ මේ හරක්පට්ටිය එහා පැත්තට අරගෙන යන්න, ගඟෙන් එහාට අරගෙන යන්න. ඉතින් එයා ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා කොහෙද නොගැඹුරු තැන කියලා තේරුම් අරගෙන එයා මුලින්ම කරන්නේ මේ ගවපට්ටියේ ඉන්න ප්‍රබල කට්ටිය තේරුම් ගන්නවා. ප්‍රබල ගවයින් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ප්‍රබලයින් තමයි ඉස්සෙල්ලා ඈතර කරන්නේ. ඉතින් ඒගොල්ලෝ බොහොම පහසුවෙන් ඈතර වෙනවා. පරිනායක ගවීන් කියලා කියන්නේ මේකේ ඉන්න ප්‍රධානියෝ ටික ඉස්සෙල්ලා ඈතර කරනවා. එහෙම ඈතර කරාට පස්සේ ඔන්න ඊළඟට ගන්නව හොඳට ශක්තිමත් තව පිරිසක් ඉන්නවා. ඒගොල්ලන් ඈතර කරනවා. ඊළඟට ඔන්න තරුණ ගවීන් ඉන්නවා. ඒගොල්ලන් ඈතර කරනවා. ඊළඟට මේ කියනවා එදාම උපන් වසු පැටවෝ ඉන්නවා. ඒ වසු පැටවෝ පවා අර එතර වෙන තමන්ගේ මේ එළදෙන්නු තමන්ගේ මව් එළදෙන්නුන්ගේ සද්දය ගුමු ගුමු සද්දයක් හරි මොකක්ද හරි සද්දයක් පවා බුදුහාඳුරු පෙන්වන එතන ඒ සද්දය අනුකරණය කරමින් ඒගොල්ලෝ පවා එතර වෙනවායි කියනවා. ඉතින් ඒ විදිහට බුදුරජාන් වහන්සේ කියනවා මේ ශාසනයේ රහතන් වහන්සේලා පහසුවෙන්ම මේ සංසාරයෙන් තරණය කරා කියනවා. ඊළඟට අනාගාමීන් වහන්සේලා තරණය කරා කියනවා. සකදාගාමී සෝවාන් ඒ විදිහට ඒ ආරයන් වහන්සේලා මේක ප්‍රමාණිකෝලෝ බුදුහාමේ අඩු වෙන පැත්තට පෙන්වන්නේ අර ප්‍රධාන ගවයින් ඈතර වුණා වගේ රහතන් වහන්සේලා පහසුවෙන් මෙතර වුණා. ඊළඟට ඊට මෙහා හිටිව ශක්තිමත් ගවයින් ඈතර වුණා වගේ අනාගාමීන් වහන්සේලා ඈතර වෙනවා. ඊළඟට ඊට වඩා තරුණ ගවයින් ඈතර වුණා වගේ මේ අපි දුමු සකදාගාමීන් වහන්සේලා ඈතර වෙනවා. ඊළඟට සෝවාන් පිටස ඈතර වෙනවා. හරියට අර මේ තමන් අර තමන්ගේ මව් වෙලදුණුන්ව අනුකරණය කරමින් ඊතර වෙන එදිනම උපන්න ගව පැටවුන් වගේ කියනවා මේ ඉන්ද්‍රිය ධර්මයන් වඩන්න පටන් ගත්ත අය. ඒ අය හඳුන්වන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී කියලා. ඒ පිරිසත් කොහොම හරි ඊතර වෙනවා කියලා. ඒ කියන්නේ ඒ ඊතර වෙන්නේ අර ප්‍රඥාවන්ත ගොපල්ලා නිවැරදි තැනක් තෝරා ගැනීම හරහායි. ඒ ප්‍රඥාවන්ත ගොපල්ලා විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තමන් වහන්සේව. තමන් වහන්සේ ඔන්න මාර්ගයක් පෙන්නවා. ඒක තමයි යන්න තියෙන මාර්ගය. ඒ මාර්ගයේ යෑම හරහා ඔන්න මේ දහම වඩන්න අවතීර්ණ වෙච්ච කෙනෙක්. කියන්නේ තාම මේ සෝවන්ලත් නැහැ, රහත්ලත් නැහැ, මොකක්වත් නැහැ. හැබැයි දැන් ඉන්ද්‍රිය ධර්මයන් වඩන්න පටන් ගත්තා. එයා සතියක් දිනු කරන්න මං කියන්නේ දැන් මේ ඔක්කොමලා අනිවාර්යයෙන්ම දිවිලෝක යනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒක කිහිම කියන්න අමාරුයි. නමුත් Taman තේරුම් ගන්න මේ කියන්නේ ධර්ම මාර්ගයට අවතීර්ණ වීම සෑහෙන සුවිශේෂී සම්දිස්ථානයක්. මොකද මේක නිකන් පොතක තියුණ පමණින් කරන්න බෑ. Tamanටම තේරෙනවානේ. මේ ධහම ප්‍රායෝගික ධහමක්. මේකයි ප්‍රධානත්වය. බුදු ධහම කියන එක තනිකර ප්‍රායෝගික ධහම. මේක අපේ හිත තුළ අපි වැඩි යුතුයි. මේ කතා කරන දේවල් අපි විසින් අපේ හිත තුළ වැඩි යුතුයි. වඩන්න නැතුව මේක කරන්න බෑ. දැන් මේ මහන්සි වෙන්නේ වැඩිම සඳහා. එහෙම වඩන්න පටන් ගත්ත කෙනා යන්නේ තියෙන ඊටාම අවමට්ටමක් ඔන්න කාය අනුපස්සනා මට්ටම. එහෙම නැත්නම් මේ සතර සති පဋාණ මට්ටම. අන්න ඊට පස්සේ ඔන්න ඉන්ද්‍රිය මට්ටම. දැන් ඇත්තම ඉන්ද්‍රිය මට්ටමින් වඩන්න පටන් ගත්ත කෙනෙක් තමයි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ. අර මේ ධම්මානුසාරී නැත්නම් සද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමින් එයත් මේ සුගතිගාමි වෙන්නක් වෙන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්ම. එහෙම යන්නේ. ඔව්.
සොයන සමේ සුවන් මාර්ගස්ත පුද්ගලයන් බය වීම කියන එක තියනවද?
තියෙනවා.
තියෙනවා.
ඔව් බය වීමයින් වෙන්නේ අනාගාමී වුණාමනේ.
එහෙමයි.
ඔව් පටිඝයටන සම්බන්ධ බිය කියන එක.
එහෙමයි.
එයාට බයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අර මහානාම ශාක්‍යත් ඇවිල්ලා අහන්නේ බුදුහාඳුරන්ගෙන් භාගතුන් වහන්ස මම මේ හදිස්සියේ මැරුණොත් මට මොකද වෙන්නේ කියලා. බය වීමක් තියෙනවා. එයා සකදාගාමී කෙනෙක්ද කොහෙද? සවමානුත් නෙමෙයි සකදාගාමී කෙනෙක්. නමුත් අන්න නිශ්චිත භාවයක් තිබුණ නැහැ. දැන් Taman තේරුම් ගන්න තියෙන්නේ ඒ කාරණේ හරහා විශේෂයෙන් මේ මහානාම සූත් මේ මට මතකයි මහානාම සූත්‍රය නමින්ද කොහෙද ඒ නම තියෙන්නේ මහානාම සූත්‍ර කීපයක් තියෙනවා පඨම මහානාම සූත්‍රය ඔන්න විදිහට. ඉතින් ඒකෙදි වෙන්නේ කියන්නේ ඒ තැනත්තා ඒ මහානාම ශාක්‍ය ඇත්ත වශයෙන්ම ආරයන් වහන්සේ කෙනෙක් වුණත් එයා දැනගෙන හිඳලා නැහැ. ඒකයි සිද්ධිය. එයා දැනගෙන හිඳලා නැහැ මේ බුදුහාඳුරන් අහන්නේ ඒකනේ. නැත්තම් බුදුහාමුදුරුවෝ කියලා තිබුණා නම් මේ ඔබ සෝවාන්ය හරි නැත්තම් මේ සෝවාන් කෙනෙක් යන්නේ නැහැ අපාය කියලා හරි ඒ කරුණ හෙලිදරව් කරලා තිබුණා නම් එයා අහන්න දෙයක් නැහැ. පසු කාලේ ඉතින් බුදුහාමුදුරුවෝ එලිදරව් කරලා තියෙනවා. නමුත් ඒ වෙනකොට එලිදරව් කරලා නැහැ. නමුත් ඒ තැනත්තා ආරණ වහන්සේ කෙනෙක්. නමුත් එයා දන්නේ
නැහැ.
එහෙමත් ඇඉන්නවා. ඉඳලා තියෙනවා. ඉන්නත් පුළුවන් ඉතින් නේද?
අර තුන්වෙනි අවස්ථාවේදී හෙවුවාම එහෙම බුදුහාඳුන් අනිවාර්යෙන් කියන්නේ ඔබ මේ අපායට වෙටින්නේ නැහැ කියන එක.
අනිවාර්යෙන්ම කියනවනේ ඒක. අපායට යන්නේ නැහැ ඔබගේ මේ උත්පත්තිය එහෙම මේ දුර්වල තැනකට යන්නේ නැහැ කියන එක බුදුහාඳුන් ඍජුවම කියනවා. ඔව්.
ඒතකොට ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍යයෙන් වෙනත් දේවල් සම්බන්ධව නෙමෙයි සුළුවෙන් හෝ ඊර්ෂ්‍යාව කියන එක මතුවෙනවද එවැනි අයට?
ඉතින් ඔය ඇත්තම
මහා පරිමාණයේනේ මේ සමහර දැන් කියමු ඒ සෝවාන් පුද්ගලෙක් ඉන්නවා ඒ තමාගේ දෙයක් සම්බන්ධව සියුම් හෝ
ඊර්ෂ්‍යාව
යම් කෙනෙක් පරිහරණය කිරීම සම්බන්ධව
මම පොඩ්ඩක් අහලා තිනවා ඔය අටුවාවක තියෙනවා කියලා මේ ඊර්ෂ්‍යාව නැහැ කියලා. නමුත් ඉතින් බුද්ධ දේශනාවේ සූත්‍රවලදී සඳහන් කරන්නේ දැන් ඔය අපි තමු රතන සූත්‍රය එහෙම කියන්නේ. රතන සූත්‍රය එහෙම කියන්නේ අර සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා බවන්ති. සක්කාය දිට්ඨි විචිකිච්ඡං විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි දදත්ති කිංචි. ඔය විදිහට යන්නේ ඉතින්. ඉතින් එතෙන්දී එහෙම පෙන්වන්නේ මේ ප්‍රධාන සංයෝජන ධර්ම තුනයි. ඉතින් අපිට මේකට ඈඳන්න අමාරුයි මේ ඊර්ෂ්‍යාව. මොකද ඊර්ෂ්‍යාව සාමාන්‍යයෙන් එන්නේ මේ දේශය මුල් කරගෙන.
ඒකක් තියෙනවනේ
සෝ. දේශය නැති වෙන්නේ ත්‍රිමනාගාමී මට්ටමකදී.
අනාගාමී.
ඔව්. ඒක වෙන්න පුළුවන්. අර තුන මුල් කරගෙන ගියා නම් අර තුන අයින් වීම විතරයි වෙලා තියෙන්නේ කියන එක ගියා නම් මේ පොඩ්ඩක් ප්‍රශ්න විසඳෙනවා. ඔව්. හොඳයි. හොඳයි.
ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ එක දවසක් මේ මේ ප්‍රශ්න විචාරක වැඩසටහනෙදී මේ කිව්වා ධ්‍යානයකට හිත නැගුණාම පළවෙනි ධ්‍යානයේදී හිත ආස්වාස ප්‍රසවාසය බොහොම සියුම්ව නිකන් අර ඈත මොහොතේ රැල්ල ඇති නොනැති වගේ පේනවා හිත නැවතිලා සිටිජේ වගේ බලන් ඉන්නවා ඒ දෙකට නග්ගන හැටි ස්වාමීන් වහන්සේ දවසක් කියලා දුන්නා.
ලොකු ස්වාමීන් වහන්සේද?
නෑ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් අහපු වෙලාවකදී. එතකොට මට මතක් වුණා දවසක් මං භාවනා කර කර ඉන්නකොට මම දන්නේ නෑ සමාධිය කියන එකවත් ධ්‍යාන සම්බන්ධවත් දන්නේ නෑ. මම ඉන්නේම සතියෙමයි. සතියෙම ඉන්නකොට මට ඔන්න ඔය විදිහට ආස්වාද ප්‍රසවාසය හරිම ලස්සනට අර හිත නැවතිලා ළඟ ෂණයයි මේ පේනවා ආස්වාස ප්‍රසවාසය ගැන හිතපු ගමන් ආස්වාස ප්‍රසවාසයේ පේන බොහොම හිමින් නිකන් ගැහෙනවා විදිහට ආයෙ හිත නැවතිලා මෙහෙම පේන ආයෙ මෙහෙම මේ වෙනවා මං හිතුවා ආස්වාස ප්‍රසවාසයේ දිහා බැලුවොත් මං ආයෙ ආස්වාස ප්‍රසවාසයේ ඇවිස්සෙයි කියලා මං ඊට පස්සේ මේක දිහා බලාගෙන ඉන්න හැම විතරක් අර ඒකට ආසාව බැලුනාම ඒක නැතුව ගියා. ඊට පස්සේ දැන් මෙතනදී කිව්වාම තමයි මම තේරුම් ගත්තේ ධානයක් කියන එක. එතකොට මට නිකන් ආස හිතුණා ධානය එහෙම නැගගන්න
කොහොමද කියලා දැනගන්න.
එහෙමයි.
ඉතින් ඇත්තම මේ එක එක මට්ටම් වලින් ධාන සම්බන්ධයෙන් කතා කරනවා. මේ කියන්නේ ඇතැම් ගුරුවරු ඒ කියන්නේ විශේෂයෙන්ම මේ බටහිර පැත්තේ එහෙම ධ්‍යානවලදී කතා කරන්නේ මේ නිමිත්තක් ගැන කියන්නේ ආනාපාන සති නිමිත්තක් ගැන කතා නොකර ආනාපානෙන් නැංවීම මට්ටමකදී මේ ඔය මොනවාද ඒකට කියන්නේ ධ්‍යාන අංග මතුවෙන්න පුළුවන් ස්වභාවයක් කතා කරනවා. ඒක හැබැයි ඇතැම් ධ්‍යාන සම්බන්ධයෙන් ඉන්න ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා කතා කරන්නේ ආනාපාන සති නිමිත්තක් සහිතව. දැන් මේ ආනාපාන සතියෙන් කියනවනම්. ඉතින් කියන්නේ දැන් ආනාපාන සතිය හොඳට වඩන කෙනෙක් සමතපැත්තෙන් වඩනකොට එයාගේ මේ සමාධි නිමිත්තක් කියලා නිකන් ආලෝක ස්වභාවයක් පහළ වෙන්න පුළුවන්. ඒ පහළ වෙලා ඒක හොඳට වර්ධනය වෙලා දීප්තිමත් වෙලා ප්‍රභාස්වර වෙලා යම් අවස්ථාවක එයා නිකන් එතන එකත් එක්ක නිකන් සමපාත වුණා වගේ ඒකාත්මීය වුණා වගේ වෙනවා. එතකොට ඒකත් එක නියන් එනවා යනවා ඒකෙන්ට ඒක තමයි අරමුණ යාගේ ඇසුරු කරන අනේ ඒ අරමුණට හිත නංවනවා ආයි ඔන්න පිට යන වගේ හදනවා ආයි එතන නංවනවා ආයි යන හදනවා ආයි එතන නංවනවා අන්න ඒ වගේ විදිහට තමයි විතක්ක ਵਿਚාර විදිහට යන්නේ එහෙම ස්වභාවයක් තමයි ධ්‍යානවල විස්තර
කරන්නේ ඒ කියන්නේ සමාධිය
හැබැයි ඒ ඔය පහ ඊට මෙහාදී කෙනෙක් අත්දකින්න පුළුවන් ඒ කියන්නේ උපචාර සමාධියකදී වුණත් කෙනෙක්ගේ හිත ඔන්න පිට යන්න හදනවා ඔන්න ආයි ආනාපාන සතියට ගන්නවා. يعني හිත විසින්ම දැන් මේ ඇවිල්ලා අපි හිතලා ගන්නව නෙමෙයි.
නෑ නෑ නෑ.
දැන් ඒ අරමුණේ හිත දැන් හරියට නිකන් කෝච්චියක් රේල් පාර දිගේම දුවනවා වගේ දැන් මේ මට්ටමේදී හිත තමා විසින්ම මේ අවශ්‍ය අරමුණේ තියෙනවා. ආනාපාන අරමුණේ අපි දැන් හුස්ම රැල්ලේම යාම ඉන්නවා දැන්. අපිට බලෙන් මේ යන්න දෙන්න යාම සතුටින් ඉන්නවා. හතරින් ඉඳන් අපි තුම වාක්‍රය තුනෙන් ආයි පිට යන්න හදනවා. ආයි යාම ගෙනල්ලා තියාගන්න. ආයොන් පිට යනවා. ආයාමගෙන අපි සද්දයක් ආවොත් පිට යන හැදුවා. ආයාමගෙනලා තියාගන්නවා. අර ලොකු මහා ගැඹුරකට නොගියට මේ මට්ටමේ පවා ඒ සිදුවීම තියෙනවා. එහින්දා අපිට මේ ඒක වුණත් ඉතින් නැහැ කියන්න අමාරුයි. ඒ කියන්නේ මොකද ධානයක් කියලා හඳුන්වන්නේ මේ මේ ප්‍රධාන අංග පහ ඒක රාශී වෙලා තියෙනවා නම් අන්න ඒකම තමයි ධානයක් කියලා කියන්නේ.
ස්වාමිනාස දැන් මම ඇත්තටම භාවනා වේදී කිසි දෙයක් ගැන එහෙම තෝරන්න කරන්න එහෙම දන්නේ නැහැ. නමුත් එක දවසක් විත් භාවනා කර කර ඉන්නකොට කලින් දවසක් ආස්වාස් ප්‍රසවාස රැල්ල ওই විදිහට නෙමෙයි ඌට වඩා වෙනස් විදිහට මේ මූණ ළඟ කුංචියට ඉස්සරහින් එළියට පැනලා එහෙම වුණා. ඊට පස්සේ පළවෙනි දවසේම සිත කය දෙක මේ දෙකක් වෙලා දෙකක් කියන්නේ මං අරමුණු කරනවා නෙමෙයි කය එකක් සිත එකක් ඒක දිහා බලාගෙන ඉන්න තව සිතක්
තියෙනවා.
දැන් ඒක හොඳට වැටුණා. කය කියන්නේ එක රූපයක් සිත කියන්නේ එක රූපයක් මේ දිහා බලන් ඉන්න කෙනා ගැන මට වැටහිමක් නැහැ. ඒක සතියද දන්නෙත්
නැහැ.
එහෙම බලන් හිටි. ඊට පස්සේ ඔහොම ගිලත් ඊට පස්සේ එක නාස් කුඩුවකින් හොඳට ආස්වාස ප්‍රාස්වාසය පේනවා. අනිත් නාස් කුඩුවෙන් යසුලියක් වගේ මෙහෙම ලොකුවට ඇවිල්ලා ඒක ඇතුලේ චූටි ළමයි අබෑට තරම් අබ අඟලේ වගේ ළමයි හොඳට අංග සම්පූර්ණ හොඳට සෙල්ලම් කරනවා
ළමයි සෙල්ලම් කරනවා
ළමයි ඒක මම බලන්නේ මං ඉතින් හිතනවා ඒ රූපේ බලන්න අයිති නෑනේ මට ඒක හොර හැට පොඩ්ඩක් බැලුවා ඊට පස්සේ ඕමෝම
මෙයා ඒව නම් චිත්ත රූප ඒව තේරුම් ගන්න එවසේ යන්න එපා මේ තේරුම් නැහැ.
ඔව්. ඊට පස්සේ හිමින් වෙලා ආස්වාස ප්‍රසවාසයේ නෙමෙයි අයින හිතට එන අරමුණු ඇල්ලෙන්නේ නැතුව ගියා. මේ වගේ උදාහරණයක් කිව්වොත් මේ වගේ හෝල් එකක මම ඉඳගෙන ඉන්නවනම් මට පේනවා මෙහි පැත්තෙන් අරමුණ යනවා මෙහින් යනවා මෙහින් යනවා හැම පැත්තම යනවා. නමුත් මට වැදෙන්නේ ඇල්ලෙන්නේ මුකුත් නැහැ.
ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටලුවක් නැහැ.
ඒ
කියන්නේ කොහොමත් හිතෙන් අඟ වෙලා තියෙද්දි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තමන්ගේ ඒකටම බැහැගත්ත කියලා. නමුත් වෙන සද්ද ඇහෙන්න පුළුවන් වෙන සිතුවිලි එන්න පුළුවන්. හැබැයි තමන්ගේ එකඟ භාවයට කරදරයක් නැහැ.
නැහැ ඇල්ලෙන්නේ නැහැ
මට. ඒක
මගින් පිට පැනලා.
ඔව්
ඔව්. දැන් ඊට පස්සේ මං හිතුවා මේ හැමදාම මානසිකාර කරෙන්නේ අර හිතේ අරමුණු තියෙන හින්දානේ කියලා. මට හැබැයි සන්තෝෂයක් ආවා. දැන් නම් අරමුණු ටිකක්
ඇල්ලෙන්නේ
අඩුයි කියලා නෙමෙයි ඇල්ලෙන්නේ නැතුව යනනම් මට කොච්චරවත් කමක් නැහැ කියලා.
ඔව්.
එතකොට මට හිතුණා මේතන නම් හොඳයි මට ගෙදර ගිහලා තනියෙන් කරගන්න පුළුවන් කියලා. මට ඒ වෙලේ ටිකක් ඒ ප්‍රීතිය
විශ්වාසයක්
ආවා. ඒ වුණාට ගෙදර ගිහලා හිම කරන්න ගියාට
වෙන්නේ නැහැ.
හැබැයි ගෙදර ගිහලා මෙහෙම වුණා. සංගීතයට මං හරි කැමතියි. සංගීතේ හැමතිස්සෙම මේ පිටිපස්සෙන් මගේ
ඇහෙනවද?
ඇහෙනවා. මේ මත් පසුබිම් ගායනයක් වගේ යනවා. මට ඉතින් මං හිත යෝම අතාරින්ද උත්සාහ කරන්නේත් නැහැ මොකුත් නැහැ. එයාට ඕන නම් එයා හිටපුදින් කියලා මම ඉන්නවා. දවසක් මං ඒ භාවනා කරලා ගිහින් ගිහලකින් වැඩ කරනකොට මට හරියට සතිය දැන් හොඳට පිහිටලා තියෙනවා. ඊට පස්සේ මං තේකවක් කළා. තේකොළ ටික ගිහිල්ලා ගහට දානකොට අර මගේ හිතේ තිබිච්ච අර මානසිකාර කරනද ඔක්කොම එළියට පැන්නා. එතකොට නම් මට තේරුණා අnder සිහිය තිබුච්චින්ද මේ ගොඩක් ලොකු මේ නිකන් බරක් බිමට තිබ්බා වගේ ගෙන්නගෙන ආපු නිකන් ඔළුවේ ලොකු බරක් තිබ්බා බිමට දැන්
ඉවරයි.
ඒ සනීපයක් දැවුණා. එච්චරයි මට දැන් මට හිතුණා අනේ මේ වින්ද තිරනම්
ෂෝ
හොඳයි කියලා.
ඔව්. ලොකු සානස හිටන කෙනා හොඳයි කියලා.
ඒ වුණාට ආයෙම වෙන්නේ නැණි සවිනා.
ඒකත් හොඳයි කියන තමයි වෙන්නේ. ඔය ඇච්චර ඔස්සේ දුවන්න යන්න එපා. ඔය ඇච්චර කියන්නේ අල්ල ගන්න යන්න එපා. මේ කියන්නේ අපි මොකක් හරි දෙයක් බලාපොරොත්තු වෙන්නම් භවනා කරන්නේ ඒකම අහු වෙනවා. ඒකයි තේරුම් ගන්න. අපි යාක් හරි අත්දැකීමක් ලැබුවා. ඒක ඉලක්ක කරගෙන භවනා කරනවා. ඒකම බාධාවක්. ඒකයි තේරුම් ගන්න. විවිධාකාර අත්දැකීම් ආපු දෙන්. නමුත් ඒකක්වත් අල්ල ගන්න යන්න එපා. ඒකක්වත් අරමුණ කරගෙන භවනාවට වාඩි වෙන්නත් එපා. ඒකම බාධාවක්. ඒකම එතකොට එන්නෙම නැහැ. කොහොමද?
ස්වාමීන් වහන්සේ දැන් අර සමතේ වඩනකොට අපි අරමුණක් දුන්නොත් ආස්වාස ප්‍රස්වාස එහෙම කියලා දැන් අපි එහෙම කරන්නේ නැහැ නේ. එහෙම දුන්නාම එතෙන්දී සමාධිය හොඳට මට ඉස්සරම කරලා තියෙනවා එක භාවනා අධ්‍යයනකදී. එතකොට මට මතකයේ තියෙනවා සමාධි වෙනවා හොඳට හිත. හිත හොඳට සමාධි වෙලා ආලෝකයක් එක්ක ආලෝකෙ මැද ඉන්නවා වගේ උඩක උඩම ඉන්නවා වගේ තේරෙනවා. එදා විතරයි මම ඒක කරේ. ඒ 10 විතර මම ආයක කරන්න ගියේ නෑ. මේ දැන් මට ධානයක් ලබන් ධානයකට යන්න පුළුවන්ද කියලා බලනවා නම් ඒ වගේ සමාධිය එහෙම වඩලා වඩලා සමාධියෙන් හිත
දැන් ඒ කියන්නේ සමතපැත්තෙන් යනවා නම් අපි මොකක්ද ඒකට කියන්නේ අර හිත මෙතනම පවත්වනවා. හැබැයි අරමුණක් වෙනස් වෙන අරමුණක් එක්ක හිත රැඳෙවෙ නවත්තන්න වෙනවා.
වෙනස්ක එක ගන්න.
ඒකයි විපස්සනා පැත්තේදී තමයි අපි ස්පර්ශයක් ගන්න. ඒ කියන්නේ ඇතිලින තැනක් උෂ්ණ උසුම් සිසිල් ඒ වගේ පැත්තක් ඔස්සේ යන්නේ විපස්සනාවේදී. සමතේදී ඒ මොකක්වත් නැහැ. නිකාං ඊටාම සරලව මේ ප්‍රදේශයේ හිත පැවැත්වීම විතරයි කරන්නේ. ස්පර්ශයකට හිත දාන්නේ නැහැ. ස්පර්ශයට හිත දාන්නෙම විපස්සනාවේදී.
මයි සමතේ හිටියාම ඒක ඔටෝද එතකොට ධානයට යන්නේ
අනිවාර්යයෙන්ම අපිට බලෙන් දාන්න බෑ. ඒක ඒ කියන්නේ Tamanṭu ඕමනා වෙලාවට ඒකට යන්න මට්ටමට යනවා කියන්නේ ධාන වශීතාව කියලා. ඒක ඊටාම පුළු ශේෂ්ත්‍රයක්. ඒක කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. හොඳයි දැන් පැයකුත් වෙනා හද නම් පොඩ්ඩක් පරක්කුත් උනා. කාට හරි විශේෂ වෙන ප්‍රශ්නයක් නැත්නම් අද අපිට අද අවසන් කරන්න පුළුවන්. එහෙන්නේ මෙතෙන්ට පොඩ්ඩක් එන්න.
තිරුවන් සරණයි සයන්නා සුභවහන්සේ කියුවා විවේක නිශ්චිතං විරාග නිශ්චිතං ඒවලදී අර බුද්ධංග ධර්ම සත්‍ය බුද්ධංග ධර්ම වඩන්න ඕන කියලා. එතකොට අපි දැන් මේ විපස්සනා වට කරගෙන යද්දී ඒ සප්ත බොජ්ජංග එක එක වශයෙන් අරන් වඩන්න ඕනද?
එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ. එහෙම එක එක වශයෙන් වැඩිවීමක් වෙන්නේ නැහැ. අපි දැනට කරන භාවනාව හරහා ඒක ඔක්කොම සමූහයෙන්ම
වැඩෙනවා.
ඔව්. සමූහයෙන්ම වැඩෙනවා. ඒ කියන්නේ ධතිය වඩන්න නම් මෙහෙම කරන්න ඕනේ ධම්ම. ඒ කියන්නේ මේකේ තියෙනවා ඒ සමූහයේ රොක් වෙලා. නිකන් ගැම් එකතු වෙලා තියෙනවා. දැන් ඔය බුධාඳුරෝ පෙන්නන්නේ මේ කියන්නේ එක එකක් ගානේ අරගෙන මේකට එක භාවනාවක් මේකට තව භාවනාවක් කියලා දෙයක්
නැහැ.
මේ කමතහන් වල තියෙන්නේ ඔක්කොම එකතු වෙලා. ඔව්.
දරුවන් සල්ල.
නෑ ඒක තමයි දැන් අර අතන දැන් ඉස්සෙල්ලා කතා කළේ. ඒ මහානාම ශාක්‍යයා දැනලා නැහැනේ තින් නේද? එහිඳ ඒව නිශ්චිත වශයෙන් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේත් පසු කාලීනව තමයි يعني බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ ඒවා හෙළි මුල් කාලේදී ඒවා හෙළි නොකලේ කෙනෙක් ඒවා දැන ගැනීම හරහා තමන්ගේ ගමනට බාධාවක් වෙන්න පුළුවන් කියලා. මොකද එක්කෙනෙක් හිතනවානේ මේ ආ දැන් නම් මං ගොඩ ඉතින් ඔය ඇති දැනට මේ ඇති ඊළඟ භවයේ ඉදිරිට කරන්න පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ එහෙම මේකක් කළා නැහැ. නිසා මුල් කාලවල මේ බොහෝ يعني මේ සූත්‍ර අරගෙන බැලුවත් මුල් කාලයේ දේශනා කරපු සූත්‍රවලදී මේ බොහෝ ස්වාමීන් වහන්සේ අරහත් වේම තමයි ගිහිලා තියෙන්නේ. පස්සේ මජ්ක්‍ධිම නිකාය පැත්තට එනකොට එහෙම තමයි මේ අවස්ථා හතරකින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා දේශනා කරන්නේ. දැන් සුත්ත නිපාත ඒ වගේ ඊටාම මූලික අවදීයේ තිබිච්ච මේ බුද්ධ දේශනාවල තියෙන්නේ අර කෙලින්ම සම්පූර්ණ අරහත්ත්වය ගැනයි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මේ يعني එකතකින් හිතන්න පුළුවන් අපිට මෙහෙම يعني බුදුරයන් වහන්සේව හම් වෙච්ච මුල් යුගයේ භික්ෂුන් වහන්සේලා නැත්නම් ඒ ආරයන් වහන්සේලා උපරිම මට්ටමින් ඒ දියුණු වෙච්ච පිරිස. ඒ අය ඉතින් කෙලින්ම අරහත්ත්වයට දක්වාම ගියා. නමුත් පසු කාලේ ඉතින් ඊළඟ පිරිස් බව එකතු වුණා. ඒ අය ඉතින් ඒ මට්ටමින් නැතර වෙලා තියෙනවා. නැතරනවා කියන්නේ ඉතින් මේ පස්සේ ඉතින් යනවා. නමුත් ඒ ජීවිතේදී අන්න ඒ අම්මට මට්ටමක හිටලා තියෙනවා. ඒ නිසා ඉතින් නමුත් ඉතින් ඒ අය වුණත් ඒ මට්ටම් වල ඉන්නවා කියන එක නිශ්චිත වශයෙන් දන්නේ නැතු වෙන්නත් පුළුවන්. ඔව්. එහෙනම් ඊට වඩා ඉතින් හරි ලේසි මේ අපි කරගෙන යන භවනාව දිකට කරගෙන යනවා නම් අපි මෙන්න මෙහෙමයි මම සෝවාන්‍ය අනාගාමි කියලා අර ලේබල් ගහගන්න යන්නේ නැතුව කරගෙන යන්නේ කොහේ දිකට කරගෙන යනවා නම් ලේසි. නැත්තම් වෙන්නේ අපි අරකක් අල්ලගෙන දැන් මම මෙහෙමයි කියද්දි එතනත් වෙන්නේ අල්ලා ගැනීමක්. එමෙතන එතනත් වෙන්නේ සක්කාය දිට්ඨිය. ඒසි දැන් මේ සිතුවිල්ලක් පාසා දැන් කෙනෙක් හිතනවා මම සෝවාන්. ඉතින් එතන හිතලා බලන්න තියෙන්නේ මේ ඇයි එහෙම සිතුවිල්ලක් ආවේ? එතන තියෙන්නේ දිට්ඨියක්නේ. කෙනෙක්ව හදාගත්තා ඒ තැනත්තා ඒ පුජ්‍යලයන් සෝවන් වෙලා. එතනත් මේ සිතුවිල්ල විනිද දකින්න පුළුවන් නම් මේ ඇවිල්ලා තියෙන සිතුවිල්ලක් මේක දිට්ඨිය මුල් කරගෙන ආපු සිතුවිල්ලක් කියලා යන්න තැල්ලලා. ඒ වෙනුවට මේ ඒ කෝස්සේ අල්ලගෙන සෝවන් පුජ්‍යලයක් වශයෙන් පෙනී සිටනවට වඩා ඒ සිතුවිලි ඇයි ආවේ? මේ ඇවිල්ලා තියෙන්නේ මේ මොන සිතුවිල්ලක්ද? මේක මාන්නයකට ආපු සිතුවිල්ලක්ද? මේක මේ දිට්ඨියකට ආපු සිතුවිල්ලක්ද කියලා ඒ සිතුවිලි විනිවිද යන ගමනක් තියෙන්නේ. නැතුව හද හදා යන ගමනක් මේ Tamanta එක එක දේවල් ආරෝපණය කරගෙන යන ගමනක් නෙමෙයි තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි අදට අවසන් කරමු. ඉතින් අද දවසේ ඉතින් බොහෝ දෙනෙක් මේ සහභාගී වුණා ධර්ම සාකච්ඡාවට. ඉතින් ඒ වගේම අද දවස පුරාමත් මේ පිංතුන් හැකිපමණින් බණ භාවනා කටයුතු වල නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත් ආ සියලු කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. සියලු පිං කැමති දෙවියෝත් පිං අනුමෝදන් වෙත්වා. යම් අසනම සත්තු පිරිස් මේ පිං බලාපොරොත්තු වෙත්නම් ඒ අයත් මේ පිං අනුමෝදන් වෙත්වා. අප සියලු දෙනාටම අප මේ දිනු කරගෙන යන භාවනාව සුවසේ දිනු කරගෙන උතුම් නිවන් සුව අවබෝධ කර ගැනීම පිණිසම අප අද දිනේ රැස් කරගත් ආ සියලු කුසල් ඒකාන්තයෙන් හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.